අද දෙදස් විසිපහේ පෙබරවාරි මස නමවන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සිල්ලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගි වෙන නම කියන අවසරයි පූජනීය ගාල්ලේ ධම්ම සරණ ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන අනුකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන් පද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඊට අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, අපි ධර්ම දේශනාවකට යොමු වෙන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා තැන්පත් වෙලා තමන් අදිෂ්ඨාන කරගන්න අපි ධර්ම දේශනාවට යොමු වෙනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කිංචාවිතේ තං ජලතේ විමානං උභාසයන් උත්තරස්සං දිසායන් රූපං රණං දිස්වා සදා භවේදිතං තස්මාන රූපේ රමති සුමේධෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම පින්වත්තුනි, අපි මේ ගාථාවක් තමයි මාතෘකා තබා ගත්තේ. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළා වූ ගාථා පාඨයක් විදිහට අපි මේක සලකනවා. මන්ද මේක මේ සූත්‍ර පිටකයේ එන අඩංගු වෙලා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් මහා සංගායනාවේදී ඉදිරිපත් කළ සූත්‍ර ආවලියට එකතු කරපු තවත් සූත්‍රයකින ගාථාවක් නිසා. ඉතින් ඒ විදිහට මේ ආකාරයේ මේ සිද්ධියක් සිද්ධ වෙන්නේ බුදු පියාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටින සමයක. භාගතුන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ දහවල් ටික වෙලාවක් විවේක ගන්නවා. දිවා විහරණය කරන භාගතුන් වහන්සේ දානේ වළඳලා ඉන්න අතරතුර මේ ස්වල්ප වේලාවක් සතිමත්ව ගත කරනවා හාන්සි වෙලා ඉරියව්වෙ. ඉතින් මෙන්න මේ වෙලාවත් බලලා මං හිතන්නේ මේ බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න, එහෙම නැත්නම් සම්මුඛ වෙන්න පැමිණෙන්න අදහස් කරනවා මේ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ දෙන්නෙක්. ඒ දෙන්නගේ නම සුබ්‍රහ්ම තනිත් එක්කෙනා සුද්ධාවාස. ඉතින් මේ දෙන්නා මේ භාගතුන් වහන්සේ වෙත පැමිණිලා අර කුටියේ මේ උළුවහු කණු දෙකේ එයාලයි උදව්වක් කරගන්නවා. දැන් බ්‍රහ්ම ලෝකේ සාමාන්‍යයෙන් බ්‍රහ්මයෝ කියන්නේ යහලා තිනවා මේ කය එච්චර ප්‍රකට නෑ. ඒ නිසා අර අතීතේ කවි එහෙම ලියලා තියෙනවා සිත මිස කය නැති බඹලෝව සතර කියලා. මේ හිත විතරයි තියෙන්නේ කියලා අදහස් කරලා තිනවා. ඒ තරමටම කය ප්‍රකට නෑ. ඒ නිසා මේ වගේ අපේ මනුස්ස ලෝකේ වගේ කය රළු ස්වභාවයේ තියෙන තැනකදී ඒ අයට රැඳන්න අමාරුයි. මේ ස්වභාවය එයාලට වෙනස් ගැළපෙන්නේ නැහැ වෙනම තලයක් නිසා. ඒ නිසා එක අවස්ථාවක බ්‍රහ්මෙක් ඇවිල්ලා මේ භාගතුන් වහන්සේ සමීපේ ඉන්න කොට අර වැලි වලට වැලි වැලිත් එක්ක පස්ස එක්ක එහෙම යටට එබී වී ගන්න වෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ උපදෙස් දීලා තිනවා මේ රළු කයක් මවා ගන්න, රළු කරගන්න කියලා. එතකොට ඔන්න රැඳිලා ඉන්න පුළුවන් වෙලා තිනවා පොළොව මත. තියන්නේ වගේ දැන් මේ කණු දෙක ආධාර කරගන්න ඇති මේ දෙන්න බ්‍රහ්මවරු දෙන්න බුදු පියාණන් වහන්සේ මේ අවදියක් එහෙම නැත්නම් නැවත පියවි ස්වභාවයෙන් සාමාන්‍ය මේ ඒ විවේකයෙන් මිදිලා පැමිණෙනකම්. ඊට පස්සේ මේ දෙන්නහම බලන් ඉඳලා සුබ්‍රහ්ම කියනවා මේ සුද්ධාවාසට නිදුකානනි භාගතුන් වහන්සේ බැහැ දකින්න කාලය නෙවෙයි වගේ. භාගතුන් වහන්සේ මේ දවල් ගත කිරීම වැඩියෙන් විවේක වෙලා තියෙන ටිකක් වැඩිපුර. ඒ නිසා අපි ටිකක් වෙලාව තියෙන නිසා අසවල් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා එහෙ මේ ධ්‍යාන සැපෙත් හොඳට තියෙනවා. මේ එහෙ අර ඉන්න බ්‍රහ්මෙක් ඉන්නවා, එයා ටිකක් මේ ප්‍රමාද වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ තියෙන ඒ අවිඥාවල පිපිච්ච මල් ඒ වගේම සමෘද්ධමත් හරි සුන්දරයි මවලා තියෙන විදිහ, ඒ සුන්දර වූ ඒ සමාධිය හොඳට තියෙන අපි ඒ ලෝකෙට ගිහිල්ලා අපි ඒ බ්‍රහ්මයවත් පොඩ්ඩක් උනන්දු කරවල එමු කියලා. එසේ දුකානනි කියලා දැන් මේ අනිත් බ්‍රහ්මයා උත්තරයක් දෙනවා. දීලා දෙන්නම අර ශක්තිමත් පුරුෂයෙක් නැව අතක් දිගාරිනවද? අන්නේ නවපු අත දිගාරින වේගෙන් ක්ෂණයෙන් භාගතුන් වහන්සේ ඉදිරියේ අතුරු දහන්ලා අර බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා. ඒ බ්‍රහ්ම ලෝකේ පහළ වුණාම දැන් අර බ්‍රහ්මයේ ඒ මේ ඇත්තර මෙහි සඳහන් වෙලා නැහැ මොන බ්‍රහ්ම ලෝකෙද ඒ බ්‍රහ්මයාගේ නම කුමක්ද, එහෙම නැහැ. මේ විදියට තමයි මේ සූත්‍රයේ සඳහන්. ඉතින් එහෙම දුරදීම එනවා දැක්කා මේ දෙන්නව අර බ්‍රහ්මයා දැකලා මේ දුක් නැත්තා නිදුකානන් වහන්සේලා ඔබලා කොහේ ඉඳලා දෙන්නේ මේ මේගොල්ලෝගේ ප්‍රකාශයන් නිතරම ප්‍රකාශ කරනවා. දැන් බ්‍රහ්ම ලෝකෙට ගියත් දිව්‍ය ලෝකෙට වැඩියත් මේ ඉන්න පිරිස සාමාන්‍යයෙන් එතන ඉන්න ප්‍රධානියා මේ මුගලන් ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ඉරදී වැඩිහාම මේ නිදුකානන් වහන්සේ බොහොම කාලෙකින් දැක්කේ වඩින්න කියලා පිළිගන්නවා. මේ නිතර පාවිච්චින වචනයක් නිදුකානන් වහන්සේ. ඒක මේ අයටත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, ඉහළ තල ඒ සඳහා පැමිණෙන්නට පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් යම් අයක් ඉන්නවා නම් අර නිදුක් අය, දුකෙන් ටිකක් අත මිදිච්ච අය. මොකද අපාය, තිරිසන් ලෝක, මනුස්ස ලෝක කියනකොට ටිකක් දුක වැඩි තැන්. ඒ නිසා ඒවයි මිදිච්ච අයනේ මේ උඩ ඉන්නේ. ඉතින් අය පාවිච්චි කරනවා නිදුකානන් වහන්ස නිදුකාන කියලා. මෙහෙම මේ පාවිච්චි කරන වචනේ ඒක අර පොදු වචනයක්. ඉතින් ඒ වගේ තියෙනවා. අර දැන් අපි සාමාන්‍යයෙන් ඔය ස්වාමීන් වහන්සේලා පොදුවේ පාවිච්චි කරනවා ඒ විශේෂයෙන් ඔය පන්සල් පිරිවෙන් ඇසුරේ මේ ඒ ස්වාමීන් වහන්සේලා පිට කෙනෙක් ස්වාමීන් වහන්සේගේ නෙමුණ හෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට පිරිවෙන් ඕ පන්සල් ඇසුරට යැවෙන්නේ නැහැනේ. අපි ගත කරන්නේ මේ ගොඩක් වෙලාවට අනිත් පැත්තේනේ ආරණ්‍ය සම්පදාය කියන කොටසනේ. ඒ නිසා අපි මුණ ගැහුණාම ඒ ස්වාමීන් වහන්සේලා ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඒ ස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ ආපණ්ඩිතාමුදු. පණ්ඩිතාමුදුර වඩින්න වඩින්න කියලා. මේ ඒ අයගේ වචනයක් තියෙනවා පණ්ඩිතහා පණ්ඩිතහාමුදු. ඒ උන්වහන්සේලාගේ මට්ටමේ හෝ වෙනත් පන්සලකින් තවත් නායක හිමියෙක් තවත් පිරිවෙනකින් ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ආදී කෙනෙක් වැඩියන් පස්සේ මේ ඔක්කොම පොදුවේ පාවිච්චි කරනවා පණ්ඩිත පණ්ඩිතහාමුදු. මොකද ඒ වචනේ මේ පණ්ඩිතම වෙන්න ඕනත් නැහැ. පණ්ඩිත විභාගේ පාස් වෙලා තියෙන්නමත් නෙමෙයි. ඉතින් අර පිරිවෙන් සහ ඔය පන්සල් ඇසුරු කරගෙන ආචාර්යවරුන් වහන්සේලා අනිවාර්යයෙන්ම ඉතින් පණ්ඩිත විභාග කෙරෙලානේ තියෙන්නේ. ඉතින් බොහෝ දුරට ඒ අය පණ්ඩිත හාමුදුරුවෝ තමයි. ඒ නිසා ඔය සති පාසලකට එහෙම ගියාම පණ්ඩිත හාමුදුරුවෝ වඩින් වඩින් පණ්ඩිත හාමුදුරුවෝ මේ දානියම් වලදලා දැන්න මෙන්න මේ වගේ අර එක වචනයක් වුණ ඔය වගේ මිදුකාණන් වඩින්න වඩින්න කියලා ආරාධනා කරනවා ඔය වගේ. ඒ වගේ එහෙම පාවිච්චි වෙනවා එකේ පොදුවේ අමතන්න ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරාම විශේෂ දෙයක්වත් නැහැ, පහත් කිරීමකුත් නැහැ. යන්නේ වගේ වචනයක් මේ පාවිච්චි වෙනවා මේ මේ ලෝකවල. ඉතින් ඔන්න ඔය විදිහට අර දැන් බ්‍රහ්ම ලෝකේ මේ වැඩ ඉන්න බ්‍රහ්මයේ තමයි මේ විදිහට අනිත් බ්‍රහ්මයෝ දෙන්න වෙනත් ලෝකෙක්. හැබැයි මේ අනිත් බ්‍රහ්ම වඩිනකොට ඒගොල්ලෝ එනකොට ඔන්න කතා කරනවා. එතකොට කොහෙද මේ නුඹලා මේ කොහෙ සිටද එන්නේ නිදුකාණන්සේලා කියලා අහනවා. එතකොට කියනවා අනිත් අයත් නිදුකාණනේ අපි වනාහි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටින්නේ. ආන්න එතකොට ඒගොල්ලෝ උත්තර දෙනවා බුදු පියාණන් වහන්සේ ළඟ ඉඳලා තමයි අපි වෙන්නේ. ඔන්න එතකොට මේ බ්‍රහ්මයාට ඒක වෙනස්. දැන් එයා ටිකක් ප්‍රමාද වෙලා ගත කරන කෙනෙක් කියලා සඳහන්නේ. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපස්ථාන වලට ඔබත් යනවාද කියලා මේගොල්ලෝ අහනවා. මෙයා අහනවා. එතකොට මේ එහෙම කියලා ඉවරලා මෙයා මොකද කරන්නේ? මේ තමන්ව 1000ක් විදිහට මවනවා. එකම තමන්ව 1000ක් දෙනෙක් විදිහට මවලා 1000ක් බ්‍රහ්මියෝ තමන් වගේ අය 1000ක් මවලා මේගොල්ලෝ අහනවා නිදුකාණනි නුඹලාට මේ බඳු විරුද්ධි සහ අනුභව ඇති මාව පේන්නේ නැද්ද කියලා. එයා අර වැඩ පෙන්නලා මාව මං කවුද කියලා දන්නවද වගේ එකක් ප්‍රකාශ කරනවා. එතකොට අනේ අර ස්වාමීන් අර දෙනම මේ දෙන්න බ්‍රහ්මයෝ දෙන්න කියනවා මේ මේ බඳු මේ විරුද්ධි තියෙන අනුභව තියෙන ඔයාව නම් අපිට පේනවා. ඉතින් එතකොට ඔන්න අර බ්‍රහ්මයා කියනවා ඉතින් එහෙමනම් මම වගේ මෙච්චර ඉරිදි ආනුභාව තියෙන කෙනෙක් ඔය චමණීගේ බ්‍රාහ්මණයගේ උපස්ථානයට යනවද කියලා ඔන්න ප්‍රකාශ කරනවා. ඔන්න ඔය වගේ අපි තුල ගතියක් තියෙනවා. මේක ඉතින් හොඳට පැහැදිලිනේ. මේක අර තමන් ඒ මාන මදයෙන් මත් වෙලා ඉන්නේ. තමන් සතු මේ 이르දි බල ප්‍රාතිහාර්ය පිළිබඳව එහෙම නැත්නම් තමන් සත්‍ය වශයෙන්ම තමන් මේවා සාක්ෂාත් කරගෙන ඉන්නේ මේ தত্ত্বය ළඟා කරගෙන තමන් විසින් බ්‍රහ්ම ලෝකයක උප්පත්ති ලැබලා ඒ බ්‍රහ්ම ලෝකේ ගත කරන කෙනෙක්. ඉතින් ඒ බ්‍රහ්ම කෙනා මේ தত্ত্বය උපාදාන කර ගන්නවා තමන්ට. මේකට බැහැ ගන්නවා. එක මගේ මම මගේ මගේ කියා ගන්නවා. ඒක ස්වභාවිකයි. හේතුව මේ සැපයක් ලැබුණාම ඒක වඩා වර්ධනය වෙච්ච සැපයක් තියෙන්නේ අපිට තේරෙන මට්ටමක නෙවෙයි. නැත්නම් අපිට තේරෙනවා කියන්න පුළුවන් මේ පින්වතුන් කටයුතු කරන අය නිසා. මොන භාවනාවේදී එහෙම නැත්තම් සතිමත් වෙනකොට මම හොඳ සිහියෙන් වාඩි වෙලා ඉන්න එක සක්මනට වැඩි අපිට මේක වාඩි වෙලා ඉන්න එකට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට වාඩි වෙලා කයට හිත තියලා අමාරුවෙන් දුවන හිත කයට ගත්තා පස්සේ ඒ ගත්තු හිතේ බව කත්තු බව දැනගනිමින් ඉන්න වෙලාවක අපිට කයට හිත යම් වෙලාවක ආවන ඇවිල්ලා සුළු වෙලාවක් කයේ ගත කරගන්න පුළුවන් වුණා නම් එක දිගට ඒක හුස්ම වෙන්නත් පුළුවන්. සමහර විට ඉරියව්වේ පස්පස තද වෙලා කකුල් තද වෙලා හොඳට පිරමීඩයක් කන්දක් වගේ තියෙන මේ ඇඟේ හිත තියෙන වෙලාව වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ අර සුළු වෙලාවක් හරි ලැබුණාම අර කාම ලෝකෙන් අයින් වෙලා ඊළඟට කාම සංඥා හිත ඇතුලේ වැඩ දෙන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණිනුත් අයින් වෙනවා. අපි කයට හිත ගත්තන් පස්සේ හුස්මට හිත දාගත්තන් පස්සේ ඒ විදිහට හුස්ම වාර 4-5ක් නැත්නම් කයි සුළු වෙලාවක් ගත කරන්න පුළුවන් වෙනකොට ඔන්න ඔය සැපේ තමයි මේ අයිට ලැබෙන්නේ. ඉතින් ඒකේ තීව්‍රභාවය එන්නේ නැ වැඩි වෙනවා, වැඩි වැඩි කාල වේලාවක් ගත කරන්න ගත කරන්න. යන්නේ එහෙම සැපයක් තමන්ට නිකන් අත්ඇඹුල වගේ පාවිච්චි වෙන ස්වභාවයක් නේ, බ්‍රහ්ම ස්වභාවය. යන්නේ වගේ සැපයක් ආපු වෙලාවක ඒක උපාදාන වෙනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට ඉතින් ස්වභාවික. මොකද මේ මහා දුක්ඛන්දකින් අයින් වෙලා ඊළඟට දැන් බ්‍රහ්ම ලෝකේ ඉපත්ති ලැබුවාම බ්‍රහ්ම ලෝකෙට පේන්නේ මේ පහළ ලෝක ටික විතරයි. දැන් බ්‍රහ්ම ලෝක තියෙනවා දැන් මේ විදිහට මනුෂ්‍ය ලෝකය, ඊට පස්සේ දිව්‍ය ලෝක තියෙනවා, මේ ධාතු මහරජකේ, මේ තාවතින්සේ, යාමයේ, තුසිතේ, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති, මේ විදිහට දිව්‍ය ලෝක ටික තියෙනවා. ඊටත් ඉහලින් තමයි බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝකේ පටන් ගන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ පළවෙනි බ්‍රහ්ම ලෝකේ, ධර්ම පුරෝහිතේ දෙවෙනි බ්‍රහ්ම ලෝකේ, එනකට බ්‍රහ්ම මහා බ්‍රහ්මේ තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ. මේ විදිහට බ්‍රහ්ම ලෝක එකකින් එකකින් උඩට තියෙනවා. අතේ එතකොට අර තමන් ඉන්න බ්‍රහ්ම ලෝකෙන් උඩ පේන්නේ නැහැ කිය. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ ඊට පහළ තමයි මේ බ්‍රහ්මයන්ට පේන්නේ. එතකොට පල්ලෙහා ඉන්නේ තමන්ට වැඩි කොහොමටත් හෘදය ආනුභාවලින් අඩු අය, සාපේක්ෂව දුක්ඛ වැඩි අය. ඒ නිසා මේ තමන් ඇසුරේ ඉන්න නිදුක්ඛන් නිදුකාන කියලා නිදුක් අය කියලා අය මේ දරනවා. එතකොට ඒ හරියට තමන්ගේ මට්ටමනේ, කියන්නේ ඒ තලයට එන්න පුළුවන් කෙනෙක් අනිවාර්යයෙන් නිදුක් කෙනෙක්, නැත්නම් එච්චර ඉහළට එන්න බෑ කියන අදහසත් එක්ක තමයි දැන් මේ බ්‍රහ්ම ලෝක ස්වභාවය තියෙන්නේ. පින්වත්නි, ඔන්න ඔය විදිහට අර නියම මේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තමන්ගෙම, එහෙම නැත්නම් තමන්ට වැඩිය ආලුභාව තියෙන මේ මේ පුද්ගලයෝ මේ බුදු පියාණන් වහන්සේවට උපස්ථාන කරන්න යනව, එහෙම යද්දි මේ කෙනා ප්‍රමාද වෙලා ගත කරනවා. යන්න එහෙම ප්‍රමාදයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඔය විදිහට දැන් අර බ්‍රහ්මයා මේ කිව්වනේ මේ එහෙනම් ඉතින් මේ මං වගේ ඉරිදි බල තියෙන මෙච්චර ආනුභාව තියෙන මං කොහොමද බුදුපියන් වහන්සේ ගාවට උපස්ථාන කරන්නේ, ඔය ශ්‍රමණේ බ්‍රාහ්මණේ ගාවට මං යනවද කියලා ප්‍රකාශ කරාම අර ආපු සුබ්‍රහ්ම, එතන දෙන්නෙක් ඉන්නයි සුබ්‍රහ්මයි සුද්ධාවාස, මේ සුබ්‍රහ්ම කියන බ්‍රහ්මයා තමන් 2000ක් කොට මවලා මෙහෙම කියනවා, මේ නිදුකාන නිමි මගේ හිරදී අනුභවය ඔබට පේනවද? දැන් අර 1000ක් මැව්වා අප කෙනා 2000ක් මවලා පේනවා. ඔන්න එතකොට මෙයා පුදුම වෙලා මෙච්චර අනුභව තියෙන ඔබ මේ දකිනවා මම, ඒ ඔබත් මේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරන්න යනවද කියලා. ආන්න මේ වෙලාවේ තමයි මේ සුබ්‍රහ්ම මේ ප්‍රමාද වෙලා ඉන්න මේ බ්‍රහ්මයාට මේ ගාථා වෙන්න. කිංචාපි තීතං ජලතේ විමානං ඔභාසයන් උත්තරස්සන් දිසායන් රූපේ රණං දිස්වා සදා පවේදිතං තස්මාන රූපේ රමති සුමේධෝති. ඒ ආශ්මතුන්ගේ ඔබ යහළුවා නිදුකාන් වහන්සේ ඔබගේ මේ රත්තරන් විමානයේ උතුරු දිගින් ආලෝක කරමින් බබලයි. හැබැයි රූපයේ ජාති ජරා මරණ යන දෝෂය හැම කාලෙම නිතර කම්පා වීමද හැම කාලෙම තියෙනවා. ඒ නිසා මනානුවණ තියෙන කෙනා මේ රූපයේ ඇලෙන්නේ නැහැ කියලා මෙයාට මේ විදිහට ධර්මය කාවදින උත්තරයක් ගාථාවක් වෙන්න දේශනා කරා. ඇත්තට මෙන්න මේ වෙලාවේදී තමයි මෙයාට ටිකක් කලබලේ වෙන. මොකද මේ මටත් වැඩි ආනුභාව රදිය තියෙනවා. ඒ වුණාට මේ මිනිස්සයෝ බ්‍රහ්මයෝ මේන් ගිහිල්ලා අර කොහෙවත් නැති සමණියෙකුට වැඳලා එනවා. එන පල්ලෙහා අර දුක් ගොඩේ ඉන්න ඒ ලෝකේ ඉන්න කියලා මෙන්න මේ විදිහට තමයි මෙයා හිතන්නේ. යන්නේ වගේ මේ අපි අපේ ජීවිතවලත් මේ ධර්මයට යොමු වෙන්න කලින් එහෙම නැත්නම් ධර්මයේ තුල ගත කරන්නේ නැති, එහෙම නැත්නම් මේ වගේ කටයුත්තක නියැලෙන්නේ නැති කෙනෙක් ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ. තණ්හා, මාන, දිට්ඨි, රාග, ද්වේෂ, මෝහ වඩමින්ම තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ජීවිත මහා දුක් ගොඩක ගත කරන්න. ඒ දුක් දුම්නස් වලින් පිරීලා ඒ කයේ ආදී ලෙඩ රෝග ආදී දුක් ටික තියෙනවා. ඊට අමතරව හිත ඒවා නැත්තත් හිත ඇතුලේ මහා ඉන්ද්‍ර නිතර පිච්චමින් ගත කරන්න. ඒ නිසා ශෝක පරිදේව දුක් දුම්නස් ඉව වහා ගිහිල්ලා මේවා නිසා මේ අයට ඕන හැප කියන එක ඇයි අර වයින්යට පීඩියත් පත් වෙන නිසා. ඒ පීඩාවෙන් නැති කරගන්න මොකද කරන්නේ? ඇහැට සැප දෙනවා රූප දිදී, කනට ශබ්ද දිදී, නාසයට රස සුවඳ, දිවට රසයන් දිදී, හිතට අරමුණු ඇඟට සැප දිදී, හොය හොය මේවා හොය හොය මේ මේ අරමුණු දෙන්නම උත්සාහ කරනවා. මේ දෙන්න හදන්න හදන්න මොකද වෙන්නේ? මේ තව තව අර ශෝක පරිදේව දුක් දුම්නස්මයි එක් රැස් වෙන්නේ. මොකද අර ලැබෙන සැපය තියෙන්නේ නැහැ, සුවල්ප වෙලාවයි, ඉතාම තාව කාලික සැපයක්. මේ සැප වේදනාව ඉවර වෙනවා. ඉවර වෙන්න වෙන්නේ නැවත මේ වේදනාව දෙන්න ඕනේ. ඉතින් නැවත නැවත ස්පර්ශ හොයමින් ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අර තණ්හාව, මානය, තෝතෝ වරපල කියාගෙට්ටු කලහ විවාදයක මුළු ජීවිතේම ගත කරනවා. තමන්ගේ පෞල් ජීවිතේ රැකියාව කරන තැන, පාරිතොටේ ගියත්, මේ කොහේ ගියත් කලහ විවාදෙකින් තමයි හැමතිස්සෙම පොඩ අතෑරින්න බෑ, කලහ විවාදයකටම තමයි පත් වෙන්නේ. ඒ නිසා අර රණ්ඩුව විතරක් කලහ විවාද නෙමෙයි නේ. බුදුන්වහන්සේ පෙන්නනවා මේ සැපයෙන් සතුටෙන් ඉන්න වෙලාව. දන්නකෝ ඔය සාමාන්‍ය මංගල උත්සවයක්. ඊට පස්සේ ඉතින් හොඳට මත් වෙලා ඒකේ පිස්සුවේ වගේ දඟලනවා නටනවා කියලා ඊට පස්සේ සින්දු කියනවා. ඒකට භාගතුන් වහන්සේ පෙන්නන්නේ ඇඬිල්ලක් කියලා. ගායනය පෙන්නන්නේ ඇඬීමක්, නර්තනය මේ උමතුවා පිස්සුවා. ඉතින් එන පිස්සුවෙන් අඬලා ඉවර වෙලා ඒක සැපයි කියලා හිතාගෙන එනවා. ඉතින් අන්න එකත් කලහ විවාදයක් තමයි. බුදුම විඳවිල්ලක් විඳින්නේ සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම ලෝකයක් එහෙම තියෙද්දි අපි ඒ පැත්ත ගැන දැනගන්නත් ඕන. කාමය, කාමයේ වශයෙන් දන්න ගන්න එක ඉතාම වටිනවා කියලා බුදුපියාණන් වහන්සේ පෙන්නනවා. නමුත් එහෙම දැන ගැනීමක් කරන්න හැකියාව නැහැ මේ ධර්මයට යොමු වෙච්ච නැති කෙනෙක්. විශේෂයෙන්ම ධර්මයේ කුමක්ද? ධර්මයේ තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරලා තින්න අපිට. ඒ කායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා. මහණනි, සත්‍යයාගේ විසුද්ධියට ඒ කායන මාර්ගයයි තියෙන්නේ. ශෝක පරිද්දවානං සමතික්කමයි, දුක්ඛ දෝ මනස්සානං අත්තංගමයි, ඥායස්ස අධිකමයි, නිබ්බානස්ස සච්ච කිරියයි. ශෝක පරිදේව යටපත් නැති වෙන්න, දුක් දෝමනස් යටපත් වෙන්න, ඥානයන් පහළ වෙන්න, නිර්වාණියක් සාක්ෂාත් වෙන්නයි ඒ විසුද්ධිය ලැබෙන ඒකාන මාර්ගයේ තියෙන්නේ. කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. සතර සතිපට්ඨානය. ඒ මහණෙනි, මේ මාර්ගය මෙන්න මේ විදිහට අපට මාර්ගයක්, ධර්මයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා පෙන්නලා තියෙනවා. ආන්නේ පෙන්නපු විස්තර අනුකූලව මේ ධර්මය තුල හැසිරෙන්නේ නැත්තම්, මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ නැති කෙනාට මෙන්න මේ වගේ ගැටලුවකුත් තියෙනවා. මොකද මේ කෙනා ධර්මයේ බුදු පියාණන් වහන්සේට කිට්ටු වෙන්න බෑ. ඉතින් පිට්ටු වෙනවා කියන්නේ සමහරු දැන් ධර්මයට යොමු වෙන අය බුදු පියාණන් වහන්සේට කිට්ටු වෙන්නේ හොඳ පිළිමයක්, ඉතාම ලස්සන බුදු ගයක්, ඉතාම පිරිසිදු සුන්දරව සකස් කරපු ධාතු මන්දිරයක්, ඒ විදියට ලස්සනට හදපු ගොඩ නැගිලි, ඉතාම සුන්දර මේ වටපිටාවක් බිම සකස් කළා. හරියට ඔය අපි දැන් මේ සූත්‍රෙත් මතක් කරන්නේ සවැත්නුවර ජේතවනාරාමය වගේ, මහමෙවුනා උයන අනුරාධපුරේ වගේ, අතීතයේ ශ්‍රී විභූති, අන්න ඒ වගේම ලස්සනට තියෙන මේ වගේ බුදුපියන් වහන්සේගේ ලස්සන පිළිම, ශ්‍රාවකයන් වහන්සේලාගේ හොඳ ලස්සන පිළිම, ධාතුන් වහන්සේලා මේවා තීරෝණං අන්න බුදු පියාණන් වහන්සේට කරන උපස්ථානය කියලා මේ අය ගොඩ දෙනෙකුට දානෙම්ම නවතින පූජාවෙන් දානයක් දීලා ඒ පින් කර්මෙන් ඉවරයි. ඊළඟ කොටස් තමන් අධිකුසලයට යෑම. භාගතුන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙන අධිකුසලයට යන්නේක මෙයාගේ ඔළුවෙත් නැහැ මතකත් නැහැ. අර දේවල් තමයි අපි අගය කරන්නේ. අගය කළා ඒවා කළා ඒවා තුළින් අපිට නිවන් ලැබී කියලා නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. සුපුරුදු විදියට අර සැප හොයන ජීවිතය ගන්න. තේනි සබුදු පියන් වහන්සේ පෙන්නලා තියෙනවා යම් කෙනෙක් කරනවා නම් පූජාවක් මං අගය කරන්නේ ආමිස පූජාව නෙවෙයි ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාවත් උතුම් හොඳ දෙයක් පව කරගන්නවට වැඩිය. නමුත් බුදු පියාණන් වහන්සේ අගය කරන්නේ ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්ති පූජාවට අදාළ ධර්මය තමයි ඔය අපි මතක් කරගත්තේ ඒ කායන මාර්ගය. නිර්වාණයත් සාක්ෂාත් වෙන පෙර විසු පෙර ඇසු නැති ඥානයන් පහළ වෙන පෙර ප්‍රතිවේද නොකරපු ඥානයන් පහළ වෙන දුක් දොම්නස් යටපත් කරන ශෝක පරිදේවයන් නැති කළා අයින් කළා දාන මෙන්න මේ ක්‍රමවේදය භාගතුන් වහන්සේ පෙන්නලා තියෙදී ඒකට ළඟා වෙන්න ඈත වැඩි නිසා දානය ආමිස පූජාව මොනවද දාලා තියෙනවා පින්කම් පූජා මේ සියල්ලම ආමිසයට වැටෙනවා. ආමිස කියන්නේ මේ භෞතික දේවල් වලින් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒකේ ගුණයක් ලැබෙනවා ඒ තුළින් පින්වත්නි අපිට සකස් වෙලා එනවා මේ ප්‍රතිපත්ති පූජාවට සඳහා භාවනාවට සතිපට්ඨානයට ඒකායන මාර්ගයට පැමිණෙන්න උදව් වෙන පරිසරයක් ලැබෙනවා. යහපත් තැනක උප්පත්තිය ලැබෙනවා. යහපත් උප්පත්තියක හොඳ පරිසරයක් ලැබෙනවා. ඒ පරිසරයේදී ධර්මය අහන්න කනට වැටෙන ඉඩ වැඩි. ආන්නේ සඳහා අපිට අවශ්‍යයි ඒකාන්තයෙන්ම මේ ආමිස පූජා. හැබැයි ආමිස පූජා ඒ ආදි පූජාවන් සිද්ධ කරලා ලබාගත්තු මේ ජීවිතේ ඊළඟට ඒ ජීවිතයේදී නැවත නැවතත් මේ ඒකායන මාර්ගය බුදුපියාණන්ගේ ධර්මයේ මේ ඇහෙද්දී ඒකායන මාර්ගය කිව්වහම මේ තුල අෂ්ටාංග මාර්ගය අඩංගු පටිච්චසමුප්පාද ධර්මයේ තුල අඩංගු චතුරාර්ය සත්‍ය අඩංගු මේ තුල මේ සියලුම ධර්ම අඩංගු ඒකායන මාර්ගය ඇහෙද්දී නැවත නැවතත් අපි මුල් තැන දෙන්නේ ආමිෂයට නะ නැවත නැවත අපි ගිහිල්ලා පින්කම් වලම ඇලි ගැලි ගත වෙනවා නම් මේ සඳහා යොදන්න තියෙන කාලය නැවතර වටම යොදවනවා නම් අන්න මේ බ්‍රහ්මයට වෙච්ච වැඩි වෙනවා. මොකද ප්‍රමාදයි. එයා හිතන්නේ මං 1000ක්ම වන්න පුළුවන්. අනේ මේගොල්ලෝ ගිහිල්ලා අර කොහිවත් නැති ශ්‍රමණේට උපස්ථාන කරලා එනවා වගේ අදහසක් වොන් තියෙනවා. මොකද මේකෙන්ම මත් වෙලා මේ බ්‍රහ්මලෝක කියන්නේ පින්වත්නි මේ සාමාන්‍ය චත් පළවෙනි ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය මේ ධාන හතරම ළඟා ගත්තාන් පස්සේ ඊට අනුකූලව බ්‍රහ්මලෝකවල උප්පත්තිය ලබනවා. ඒ නිසා මේ පළවෙනි ධානය සුළු වශයෙන් හරගන්න කෙනා තමයි ඒකට අනුකූලව මරණය සිද්ධ වුණාම ඒ වෙලාවේ ඒ තලයේ සිට පිහිටෙව්වොත් එයා පළවෙනි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පුරෝහිතේ. ඊළඟට ටිකක් ඊට වැඩිය ධාන මට්ටම ප්‍රබලයි. පළවෙනි ධානෙම ඊට වැඩිය හොඳට හිත ඒකෝදි කරගන්න පුළුවන් වශී කරගත්ත කෙනෙක් දෙවෙනි ධාන පළවෙනි ධානේ දෙවෙනි මට්ටම කියන්නේ බ්‍රහ්ම පුරෝහිතේ. ඊළඟට පළවෙනි ධානේ හොඳටම වශී කරගත්ත කෙනෙක් මහා බ්‍රහ්මයේ තමයි. ඉතින් අර අපි අහලා තියෙන බක කියන මහා බ්‍රහ්මයා එයත් මේ විදිහ ගැටලුවක මුහුණ දීලා හිටිය බුදු පියන් වහන්සේ වැඩම කළා. මේ බ්‍රහ්ම ලෝකෙට මේ ආව ඒත් මේ විදිහේ තරගයක් දීලම තමයි. ඒ බ්‍රහ්මයා මේ ආනි දුකන්නේ වඩින්න වඩින්න කියලා බුදු පියන් වහන්සේ පිළිගන්න පිළි අරගෙන මේ බක බ්‍රහ්මයා කියනවා මේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ මේ මම තමයි මේ ලෝකෙට එකම අධිපති. මේ මට වඩා පහළ මේ ලෝක මට ඔක්කොම පේනවා. මේ මම තමයි මේ බ්‍රහ්ම ලෝකේ මුලින්ම පහළ වුණේ. ඒ නිසා මේ ලෝකේ මම ස්ථිරයි සදාකාලිකයි කියලා බුදු පියාණන් පෙන්නනවා. නෑ එහෙම නෑ. ඔබ මෙතෙන්ට එන්න කලිනුත් එන්න හේතුත් මන් දන්නවා. මේ පෙර ජීවිතයේ ඍෂි කෙනෙක් වෙලා ඉඳලා මිනිස්සුන්ට උදව් කරා. මිනිහට තාපසයෙක් වෙලා ඉඳලා මේ විදිහට උදව් කරා. ඊට කලින් මීටත් ඉහළ තියෙන බ්‍රහ්මලෝකෙ හිටියා අනන්ත කාලයක් ඉඳලා. ඒකෙන් පිරිහිලා තමයි දැන් මේකේ පහළව කියලා මෙයාට එයාටවත් හිතා ගන්න බැරි විස්තර ටිකක්. ඒත් මෙයා ඇලෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මාරියත් එනවා මෙතනට. ඇවිල්ලා අර බකර බ්‍රහ්මයාගේ ගෝලියෙක් එහෙම නැත්තම් එතන සහචරියෝ මෙයාට පස්සේ පහළ වෙන බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ කෙනෙකුට ආවේශත් වෙනවා. ආවේශ වෙලා මේ බුදු පියාණන් වහන්සේට මේ තර්ක කරනවා, විරුද්ධව කතා කරනවා. මේ 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 බොරු කියන්න එපා, ඔය බ්‍රහ්මයා ඒකාන්තයි, සාස්වතයි, එයා ස්ථිරයි, සදාකාලිකයි. මේ එයාට මේ දොස් කියලා පවපුරව ගන්න එපා කියලා මේ මාරයා අර බ්‍රහ්මයාට වැහිලා කතා කරනවා. ඊට පස්සේ මේ දෙන්නෙම නෑ අවස්ථාව. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ මාරය ඔබ මෙහෙටත් ආවද, මෙහෙත් මේ ඉන්න බ්‍රහ්මයාටත් ඇහුණද කියලා මේ කතා කරලාට අරින්නේ කොහොමාරි ෆයිට් එක දෙනවා. මේ කියනවා මේ ඔය ඔය මේ මේ බ්‍රහ්මය මේ ලෝකේ සදාකාලික නැහැ, බ්‍රහ්මය නිත්‍ය නැහැ, ඔය විදිහට කතා කරපු කලිනුත් හිටිය ශ්‍රමණේ, අනේ එයා ඒවා කියපු නිසා අපාය ගියයි කියලා පුදුම විදියට අකුසල් පුරව ගන්න බොරු කියනවා, රවට්ටන්න හදනවා. එතන අර බ්‍රහ්මයාව ඒකෙම තියන්න හදනවා. ඉතින් යන්නේ විදිහට උත්සාහ කරලා අවසානයේ බ්‍රහ්මයා බුදු පියාණන්ස කියන හරි එහෙනම් ඔයා සැඟවිලා පෙන්නන්නකෝ, හැංගිලා. ඉතින් මේ බ්‍රහ්මයා හැංගෙන්න හදනවා හදනවා, හැමතැනදීම බුදු පියාණන් වහන්සේ හැංගෙන්න බැරි වෙන්න අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ හැංගෙන්න බැරි වෙනවා. මේ එයාට එයා අතුරුදහන් වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ අර සතර මහා ධාතු වල උන්වහන්සේට තියෙන හැකියාවත් එක්ක මේක ප්‍රකට වෙන්නම ආරිනවා. හැංගෙන්නම බෑ කොහෙවත්. අතුරුදහන් වී ගන්න බැරි වෙනවා. හැමතැනදීම පේනවා. එයා අතුරුදහන් කියලා එයා හිතුවට අනිත් අයටත් පේන්නේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේට වාරය ගන්න. හැබැයි භාගතුන් වහන්සේ අතුරුදහන් වෙලා ගාථාව ප්‍රකාශ කරනවා. අන්න ඒ වෙලාවේ තමයි මේ මහා බ්‍රහ්මයා මොන්න මේ යටත් වෙන්නේ, තේරුම් ගන්න. මේ අනිත් බ්‍රහ්මයෝ මේ මනුස්ස ලෝකෙ ඉපදිලා මේ ගත කරන මේ ශ්‍රාවකයා, මේ ශ්‍රමණයා තීරා එරුදි ආනුභාවේ කොයිතරම්ද කියලා සතුටු වෙලා ඔන්න බ්‍රහ්මයා ඊට පස්සේ භාගතුන් වහන්සේට කතා කරලා තේරුම් ගන්න උත්සාහ කරනවා, සතුටු වෙනවා බුදු පියාණන් දමනේ. ඉතින් ඔන්නඔහම ස්වභාවයක් මේ බ්‍රහ්ම ලෝකෙද තියෙන හේතුව පින්වත්නි, මේ කයත් එක ගත කරන වෙලාවේ අපි මේ හුස්මට හිත දාගත් වෙලාවක් යන්න කලින් මතක් කරා වගේ, ඔන්න ආශ්වාසය හොඳට තේරෙනවා, ප්‍රශ්වාසය තේරෙනවා, නාස්පුඩු තුල පීරාගෙන යන ගතිය තේරෙනවා, ළඟ නැවත ටිකක් වෙලාවක් හිස් ගතිය තියලා නැවත ගලාගෙන එළියට යනවා තේරෙනවා. මෙන්න මෙහෙම තේරෙන්න ගත්තාම අපි ගත කරන්නේ හරියටම දැන් රූපේක. ඒ කියන්නේ කාම ලෝකයෙන් අයින් වෙලා විවණ භාවනාවට යොමු වුණා, සක්මනට හෝ පරියංගයට යොමු වෙච්ච වෙලාවේදී ඔන්න මේ දුවන හිතක් එනවා. ඒ දුවන හිත දැකලා දැකලා ඒ නැවත නැවතත් හුස්මට නැවත නැවත සක්මනට අරගෙන අන්නර කාම සංඥා වෙනුත් අයින්. කාම සංඥා වෙනුත් අයින් වෙලා මේ විදිහට හුස්මට දාගත්තා. අවිදිනකොට කකුලේ අඩිය දැනෙන ස්පර්ශයට එකතු කරගත්තම ඔන්න අපි වෙනත් ලෝකයකට ආවේ, තමයි රූප ලෝකය. ඉතින් ඇත්තටම ඔන්න ඔය රූප ලෝකයේ ඔය ළඟා කර ගැනීම, රූප ලෝකයේ ඔය වශී කර ගැනීමේ අනුකූලව තමයි බ්‍රහ්ම ලෝක සකස් වෙන්නේ. ඒ නිසා අපි හරියටම හුස්මත් එක්ක ගත කරනකොට බ්‍රහ්මෙක් වගේ තමයි. හරියටම යටිපතුල ස්පර්ශයත් එක්ක අඩි කීපයක් තියෙනවා මේ වෙලාවේ බ්‍රහ්ම ස්වභාවය. ඉතින් ඔන්න ඔය වගේ සැපයක් ළඟා කරගත්තාන් පස්සේ ආන්නේ සැපයට අනුකූලව තමයි අර උප්පත්තිය ලබන්නේ. ඒ නිසා අපි මේ රූප ලෝකයේ ලබා ගන්නා වූ මේ ආස්වාද ප්‍රස්තාසයක දැනීම, ඒකේ හරියටම අපිට මුලින්ම ස්පර්ශ වෙන්නේ මැද. එහෙනම් මුලත් නැහැ අකත් නැහැ. ආස්වාසයක මුල අගාල්ලන්න බෑ. මුල හරි මුලදී. ඒ නිසා හොඳට සිහිය සතිපට්ඨානෙ වැඩෙන්න වැඩි. සිහිය වැඩෙන්න වැඩෙන්න අපිට පුළුවන් වෙනවා මේකේ ඉවරයක් සමහරලාට ආස්වාද ප්‍රසන්න අතර හිඩසක් තියෙනවා කියලා ටික ටික ප්‍රකට වෙනවා. ඊට පස්සේ ඒ හිස්තනක් පේන්න නම් ආස්වාසයක් ඉවර වෙන්නේ. ඉවර වෙලා තමයි හිස්තන. ඊළඟට ඒස් වගේ ඉඳලා ප්‍රස්වාසයක් ආව නම් ඒක පටන් ගැම්මක් තියෙනවා ප්‍රස්වාසය. ආන්න මේ විදිහට මේවට අවදි වීම හොඳට සිහිය වැඩෙන්න වැඩෙන්න ඔන්න මේකේ අග මේකක මුල මේ විදිහට රූපය පිළිබඳ හොඳ අපිට ප්‍රකට වීමක් ගන්න පුළුවන්. ඒ යන්නේ නිසා අර මේ බ්‍රහ්මයා මුලා වෙලා ඉන්න ස්වභාවයෙන් මිදෙන්න නම් අපි මේ විදිහට හිත දාන්න ඕනේ. රූපයකට තමන්ගේ කයට හිත දාලා ඉවර වෙලා ඒ දාපු හිතත් එක්ක මේ විදිහට ධානයක් රූපයක් තේරුම් ගත්තන් පස්සේ ආන්න මේකේ හොඳයට ගත කරන්න මේක විපරිණාමය ප්‍රකට වෙන්න පටන් ගන්න. ඒ ප්‍රකට වීම තමයි ආස්වාසය ප්‍රස්වාසයේ විස්තර වැඩි වෙනවා. මුළු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය එකක් කියලා හිතුවට මේ ආස්වාසය වෙනයි ප්‍රස්වාසය වෙනයි. ඊළඟට ආස්වාසයේ හොඳට බලාගෙන ඉන්නකොට මෙන්න මේක ඇතුළේ තියෙන ආස්වාස ගොඩක් වෙයි කැඩි 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 වගේ යන ගතිය. මේ ටික එකතු වෙලා තමයි ආස්වාසයක් හැදෙන්නේ. මේක ඇතුළේ චූටි චූටි ආස්වාස ගොඩක්. මෙන්න මේ විදිහට රූපයේ තියෙනවා වෙනස් වීමක්. මෙහෙම රූපයේ තියෙනවා කැඩෙන බිඳෙන ගතිය. ඊළඟට තව වැඩි බලා ගත කරන කෙනෙකුට තේරෙනවා මේ ආස්වාස ප්‍රස්වාසය. දැන් ප්‍රකට නැහැ පටන් ගන්නකොට නම් සද්දෙත් ඇහෙන ප්‍රමාණයක් නැහැ. ඊට පස්සේ අනේ ටික ටික මේකෙම ගත කරන්න මේ ඉන්න මෙයා හැංගෙන්න බලනවා. හොඳ අවධානය මේ වෙලාවේ ගත කරන්න ඕනේ. හැට ඇහ තියාගෙන වගේ අවධානය තියාගෙන ඉන්නවා. ආන්න එතකොට නියම අපේ යෝනිසමනසිකාරය කියලා අපිට කියනවා. මොකද්ද? හොඳට වීර්යයත් හැදිලා සතියත් හැදිච්ච වෙලාව. සම්මා වායාම සම්මා සති දෙක එකතු වෙච්ච වෙලාව. ඒක හොඳට යෝනිසමනසිකාරය පවත්වන කෙනාට ඔන්න එතනදී ප්‍රකට කරගන්න පුළුවන්. යම් කිංච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම මේ ආස්වාසයක් හට ගන්නෝ මේන් ඒක ඉවර වෙනවා. ආස්වාස ඇතුලේ මේන් කැඩි කැඩි යන ආස්වාස ප්‍රස්වාස තියෙනවා කැඩි කැඩි යන ගැති. මෙන්න මේ විදිහට අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බුදු පියාණන් වහන්සේ පෙන්නන ඒ සියලුම මට්ටම් දීගං වාස්සන්තෝ දීගං අස්ස සාමේති පජාන දීර්ඝ වාස්වාස කරන්නේ දීර්ඝ වාස්වාස කරන්නේ දනි කෙටි වාස්වාස කරනෝ රෙහික දන්නවා. ඊළඟට මේක මුළු කයම සබ්බ කාය පටි සංවේදී අස්සසි සාමිති මුළු කයම පිළිබඳ හොඳට ප්‍රකටයි. ආස්වාස කය ඇතුල් වීමේ ඉඳන්ම පිටවීමේ ඉඳන්ම ආපහු හිස්තනත් එක්ක ආපහු පිටවීම වගේ මුළු කයම ප්‍රකටයි. මුළු මැද අග හොඳට ප්‍රකටයි. ඒකේ ඇතුලේ තියෙන කොටස් හොඳට ප්‍රකටයි. මේ විදිහට එනකොට ඔන්න හොඳට අපි සී හැදිලා යම් යම් විදිහකින් අපි ඥානයන් මතු කරගන්න. ඒ ඔන්න ඔය විදිහට හදාගත්ත කෙනෙක්ට පින්වත්නි අන්න අර අනේ බුදු පියාණන් වහන්සේ මට පෙන්නලා තියෙන ධර්මයක ආශ්චර්ය කියලා තමන්ටම මේ සතුට ඇති වෙලා ආයෙනවා. එහෙම කෙනෙක් අර බුදු පිළිමේ එහෙම නැත්තම් මේ ලස්සන මේ තියෙන සුන්දර වටා පිටා ඒවත් අවශ්‍ය. ඒකෙන් යම් කෙනෙකුගේ හිත පැහැදෙනවා ඒ හරහා කුසල් රැස් කරගන්නවා ඒ වන්දනා කළා බුදු පියන් වහන්සේ සිහි කළා කිරීම. නමුත් පින්වත් මේ විදිහට එක හුස්මක් එක අඩියක් සිහියෙන් තියාගන්න කෙනාට ලැබෙන කුසලයේ අර ලැබෙන කුසලයේ අහලකින් තියන ඊට වඩාම අනන්ත ප්‍රමාණ කුසලයක්. ඒක බුදු පියන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ සතෙකුට දුන්නෝ සියක් වාරයක්. ඊළඟට මිනිස්සෙකුට දුන්නෝ ඊට වැඩි සියක් වාරයක් ආනිසංස තියෙනවා. නිකම්ම නිකම්ම මිනිස්සෙට. ඊළඟට ඒක බුද්ධාගමේ වගේ ධර්මයේ යොමු වෙච්ච තාපසයෙක් වගේ කෙනෙක්ට හොඳ මිනිස්සෙකුට දුන්නොත් ඊට වඩා සියක් වාරයක්. ඊළඟට ශ්‍රමණයෙක්ට ඒක ආගමක් වෙන්න ඕනේ නැහැ. එහෙම කෙනාට දුන්නොත් අර නිකම් හොඳ මිනිස්සෙකුට දී වඩා සියක් වාරයක්. ඊට වැඩි වටිනවා ස්වාමින්වහන්සේ කෙනෙකුට දුන්න සියක් වාරයක්. ඊටත් වැඩි වටිනවා සියක් වාරයක් වටිනවා සෝතාපන්න වෙච්ච කෙනෙකුට. මෙන්න මේ විදිහට පෙන්නලා තියෙන ක්‍රමක්‍රමෙන් ඊළඟට බුදු පසේ බුදු මහා සංඝරුවරට පූජා පැවැත්වුවා. ඊට වැඩි ඊටත් වැඩි සියක් වාරයක් කියන මේ සිව් දෙකින් වඩින මහා සංඝයාට සේනාසන කුටි පූජා කිරීම. ඊටත් වැඩි සියක් වාරයක් කියන පන්සිල් රැකීම. එහෙනම් මේ දාණයෙන් ඊළඟට බාහතර සීලයට ගන්න වෙන්න. දාණේ ওই තරම් පෙන්නලා කඩලා කඩලා විභංග කළා. ඊළඟට සීලය තමයි ඊට වැඩි වටිනේ. ළඟට දස සිල් අට සිල් ඔහොම පෙන්නලා ඊට පස්සේ ඊපස් පෙන්නෝ මේ මලක් කිමින වෙලාවක් මෛත්‍රිය වඩන්න. ඒක ඊට වැඩි සියක් වාරයක් කිය. දැන් මේ අර ඔක්කොම කුසල් වලට වැඩි පෙන්නලා ඊට වැඩි මේ අසුරු සෙනයක් ගහන මේ අද්දෙකතෝලා කරන මේ සද්දයට වැඩි ඒ වගේ වෙලාවක් අනිත්‍ය මෙනෙහි කරනවා. ඊට වැඩි කුසල. මෙන්න මේ විදිහට බුදු පියාණන් පෙන්නන මෙන්න මෙහෙම පෙන්නන කොට අර ඒ පැත්තට යොමු වෙන තේ මෙනෙහි කරන්න බෑ, අනිත්‍යය දකින්න බෑනේ, සිහියක් නැති කෙනෙක්. ඒ නිසා ඒක නිසා ඒකායන මාර්ගය අපිට පෙන්නලා දීලා තියෙන ඒ සඳහා. ඒකායන මාර්ගයේ තුල ගත කරන කෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි නිරන්තරයෙන් ප්‍රකට වෙන්නේ. දැන් මේ හුස්මේ මුල මැද අග අනිත්‍ය දුක්ඛ අනාත්ම පේනවා. ස්ථිර නැති බව පේනවා. ඒ නිසා මේ හුස්මේ තියෙන දුක් ස්වභාවය Tamanට ප්‍රකටයි. ඒක මගේ කරගන්නවද නැද්ද? දිගට පුහුණු වෙන කෙනාට මේක ඇතහැරලා යනවා මගේ හුස්ම කියලා ප්‍රකාශ කරන්නේ. මුලදී එහෙම තමයි. මගේ අඩිය මට දැනෙන හුස්ම කියලා ගත කරාට ක්‍රමක්‍රමයෙන් මේක අයින් වෙලා යනවා. ආන්නේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන් ස්වභාවයකට හිත පැමිණෙන්නේ පින්වත්නි මෙන්න මේ ඒ කායන මාර්ගය තුල ගත කරනවා. ඒකට යොමු වෙන කෙනාට අනිවාර්යයෙන්ම අට වැඩි අනන්ත වූ කුසලයක් රැස් වෙනවා. ඒ ක්ෂණයකට රැස් වෙනවා අර මහා අමාරුවෙන් කරන විශාල පින්කම් වලට වැඩි කුසලයක්. ඒ නිසා අන්න ඒ වෙනස තේරුම් ගන්න අමාරුයි. එහෙම නොකරන කෙනාට එහෙම නොකරන අය අර සාමාන්‍ය අර ගත කරන බ්‍රහ්මයා වගේ දහහක් මවන්න පුළුවන්. ඉතින් යාගේ මෙහෙම ගාථාවක් මෙතන අරගලොන් දේශනා කරන පෙන්වන තයෝ සුපන්නා චතුරෝච හංසා යග්ගීනිසා පංච සතාච ධායි තයිදම් විමානං ජලතේච බ්‍රහ්මේ ඕවාසයන් උත්තරා සංදිසා යන්ති. මේ ගුරුළු රූප සුපර්ණ රූප 300ක් හංස රූප 400ක් උස් රූප 500ක් මේ මෙයාට මේ මෙයා මේ මවල තියෙන රූප මෙයා මේ මේකට තමයි එකඟ කරන්නේ. ධානයෙහි යෙදුණු මට බ්‍රහ්මය මේ විමානයේ උතුරු දිග ආලෝක කරමින් බවරන. ඉතින් මං කොහොමද තව කෙනෙකු උපස්ථානට යන්නේ? ඉතින් මෙන්න මේ විදිහට රූපයක් මවාගේ තු රූපයක යා මේකේ ආලෝකයට අහුවෙලා ඒ රූපෙට අහුවෙලා ගත කරනවා. ඉතින් එයා කැමති නෑ තව කෙනෙක් උපස්ත. එහෙම නැත්නම් මීට වැඩිය ඉහළ කුසලයට යන්න එයාට හැකියාවක් කැමැත්තක් එන්නේ නැහැ. මොකද මේකට ඇලිලා මේකෙන් මත් වෙලා ඒක ඇති කියලා හිතාගෙන ඊළඟට එහෙමම තමයි ගොඩක් උපදෙසුත් ලැබෙන්නේ. මේව කරගන්න දිව්‍ය ලෝකෙට යන්න අද කාලේ බෑ, ඔබ කරගන්න බෑ, කට්ටිය නෑ. මෙන්න මේ විදිහට අපිට පරිසරිනුත් එහෙමයි, ඉන්සාව අපේ හිතත් එහෙමයි. කැමැතිත් අපි ලාම කුසලයට ඒකත් ලොකු දෙයක් පව කර කර ඉන්න කෙනෙක්ට. ඒ නිසා අර ලාම කුසලය කරනකොට මේ විදිහේ මමත්වයක් මම මාහන්නයක් වඩන්න හොඳට අවස්ථාවක් තියෙනවා. ඇයි මේ අතින් පයින් භෞතිකව කරන දේවල්නේ. අරයට වැඩිය මට දන් දෙන්න ගන්න පුළුවන්. අරයට වැඩිය මම තමයි මේ මෙච්චර කරන්නේ කියලා. ඒ නිසා ඒකේ වැඩි බණ භාවනාවේදීත් නැතුව නෙවෙයි. නමුත් අර භෞතික දේවල් කටයුතු කරනකොට වැඩි. ඒ නිසා ධනේ බලයේ තියෙන කෙනා වැඩි කැමති ඒක ඇත්ත. ඉතින් වැඩිපුර ඒකට යොමු වෙනකොට මුළු පද්ධතිය මෙහෙම තමයි. ඒ නිසා අද කටින පිංකම් ආදී මේ පිංකම් ධාති වලටත් සිද්ධ වෙලා තියෙන දෙයක්. ඔක්කොම අර රැල්ලට හසුවිලා අර විදිහේ මේ මේ කියන මාන්නේම මුල් කරගෙන කැපී පෙනීමට උස්වීම සඳහා කරන රණ්ඩුවක් තියෙන. ඒකට වෙනම වෙන විලෝපන එකතු වෙනවා. ගිහි පැවිදි දෙපැත්තම මේකට හොග කියමින් දෙගොල්ලෝ පිට කහගනිමින් දන්නේම නැතුව වෙන අහක ලාභ සත්කාර සම්මාන හොයන පැත්තක ගමන් කරන්නේ. ඒ නිසා මේ විදිහට අධි කුසලයේ පිළිබඳව තීරුම් අරන් ඒකට යොමු වෙන්න ටික ටික තමන් උනන්දු වීම කරගන්න ඕනේ. එහෙම යොමුම අන්න අපිට අවස්ථාවක් එනවා මේ කාරණේ තීරුම් ගන්න. මෙහෙනම් මෙන්න මේ භාවනා කරගෙන යන කෙනා ඔන්න හොඳට උස්මත් එක්ක ඉන්නවා කියමු. හොඳට හිත එකඟ වුණ වෙලාවේ ඔන්න මතු වෙලා එන රූප. මේ වගේ ඒවා වෙන්න පුළුවන්. හංස රූප වෙන්න පුළුවන්. බුදුහාමුදුරු පේන්න පුළුවන්. ගුවන් වැලි සෑය. මේ විදිහට එක ඊළඟට ආලෝක මතු වෙලා එනවා. ඉතින් ඔන්න ඔකට මුල් තැන දීලා මුලා වුණොත් සිහිය පාවිච්චි නැත්තම් මේ වෙලාවේ කොයි වගේද හුස්ම? මේ වෙලාවේ මගේ ඉරියව් කොයි වගේද කියලා ඒ මතු වෙලා එන රූපෙට මතු වෙලා එන ආලෝකයට හසු වෙන්නේ නැතුව බලන්න පුළුවන් වුණොත් තමන් දිහා මේ වෙලාවේ සිහිය පිහිට වීම කරගත්තොත් අන්න අර දෙයට මුල් තැන නොදී ඉන්න පුළුවන්. ඒක අතහැරීම අපට සිද්ධ කරන්න පුළුවන්. ඒ උපදින ධානයේත් අනිත්‍ය දුක්ඛනාත්ම දැක්කා වගේ. ඇයි ඒකට ඇලුනේ නැහැ නේ කිස්තර ඇතිව අපි දන්නවා. ඔක තවට ඒක වෙනස් වෙනවා. ආලෝකේ නැති වෙනවා, ඇති වෙනවා වගේම නැති වෙනවා. ඊළඟට ඒක අල්ලගත්තොත් ඒක දුකක් බවට පත් වෙනවා. අයියෝ ආලෝකේ තිබුණ දැක් නැහැ. එදා ආලෝකාව දැන් නැහැ කියලා. ඊළඟට මේක මගේ කරගන්න යන්නේ නැහැ. මොකද ඔක එනවා යනවා අත්විඳලා පුරුදුයි. මට ඕක නෙමෙයි ඇත්තනම් බලන්න තියෙන්නේ මේ හුස්ම. එහෙම නැත්තම් තමන්ගේ ඉරියව්ව මේ දැනෙන බව. මම දැන් මෙතන මේ ආලෝක දකිමින් ඉන්නවා. ඒක අන්න මේ විදිහ සිහිය. ඔන්න ඔය ආකාරයෙන් බලන්න බලන්න අර වට තියෙන ඒ ඇල්ම නැති වෙනවා. ඒවයි බැස ගැනීම නැති වෙනවා. ඒවා මම මගේ කියලා ඒවට අජෝසනය කිරීම නැති වෙනවා. ආන්න ඒකත් එක්ක මේ රූපයේ කරන රමණය අඩු වෙලා යන නිසා අර අර බ්‍රහ්මිය දෙන සුබ්‍රහ්මයි සුත්තාවාසදී උත්තරේ තමයි මේ ඔයා උත්තර දිදුලන උතුරු දිගින් බබලන මේ මහා විමානයක් තිබුණට යාළුවා ඔය ඔක්කොම රූප ඔක්කොම ජාති ජරාවට අයිති දේවල් ජාති ජරා මරණ කියන දෙයට තමයි රූපේ අයිති වෙන්නේ. අන්නේ දෝෂය තියෙනවා ඔය රූපේ. ඒ දෝෂය තියෙන කෙනා ඒක දැක්ක කෙනා සුමේද මනා නුවණ තියෙන කෙනා රූපේ ඇලෙන්නේ නැහැ. ආන්නේ විදිහට උස්ම දිහා බලන් ඊළඟට ඇවිදිනකොට මේ තියෙන අඩිය පිළිබඳව ස්පර්ශ පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න කෙනා ඔන්න රූපයට ක්‍රමක්‍රමයෙන් ප්‍රකට කරගන්න රූපේ පිළිබඳ හොඳ තීරුමක් ගන්න හදන එහෙම දක්ෂ වෙනවා. එතකොට ඔන්න පේනවා මේ අඩිය තියෙනවා, අඩිය වදිනවා, ස්පර්ශය තද ගතියක් තියෙනවා. ඒක හඳුනා ගන්න ඔන්න විලුඹ වැදුනා, දැන් ඇඟිලි වැදුනා, තද වෙනවා, දැන් ඉහලින් යන්නේ වදින්නේ නැහැ. මෙන්න මේ විදිහට රූපයත් ඒ රූපට දෙන නමත් හොඳ ප්‍රකටයි. නාම රූප ඔන්න පරිච්ඡේද වෙලා ඔන්න තමන්ට පේන ආස්වාසේ අහේ වදිනවා, ඒකේ සීතල රසනේ තේරෙනවා, ඒ හරහා ඔන්න වදිනවා කියලා දැනගන්නවා. ඒකේ නම දෙනවා මෙන්න ආස්වාසයක්. පිට වෙන වෙලාව අනිත් පැත්තටයි සිද්ධ වෙන්නේ. ඒකේ උණුසුම් ගතිය තේරෙනවා. අන්න දැන් ඒ වදින එක රූපය ඊළඟට දෙන නම ප්‍රස්වාසය කියලා තේරුම් ගන්න වේදනාව නිදීම සංඥාව සංස්කාර විඥාන මේ විදිහට මේක පේන්න පටන් ගන්න. ඔන්න ඔය ආකාරයෙන් මේ රූපය පිළිබඳව හොඳට දක්ෂ වෙන්න ඉන්න මේ විදිහේ මුලා වීමක් මාන්නයක් ඇති නොකර ඉන්න පුළුවන්කම හදලා දෙන්න. තේනස අපින්නත් ඒ බුදු පියාණන්සේ මේ ධර්මය රූපයම තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් තමන්ගේ කයට හිත දාන්න. මේ බඹයක් පමණ වූ ශරීරයමයි මේ අවබෝධයට උදව් කරන්නේ කියලා බුදු පියාණන්සේ පෙන්නනවා. නම් රූපයටම හිත දාලා ඒ රූපේ යථා ස්වභාවය බලන්න. එහෙනම් ඒ සඳහා තමයි මේ සක්මනේදී කකුලට ඇවිදීමට හිත එඟ කරන්නේ. වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ ඉරියව්වට හෝ හුස්මට හිත එකඟ කරවලා බලන්නේ. ඊළඟට කරන වැඩකදී තමයි කයට දැනෙන දැනීම එක ගත කරලා කරන වැඩේ මම දැන් මේ වැඩේ කියන දේ හිත පවත්වලා බලන්නේ. ඔන්නෝම උත්සාහ කරලා කරලා ඉන්නත් මේ රූපය බුදු පියාණන්සේ අල්ලලා අපිට දෙනවා. දීලා ඒක දිහා බලන්න. අන්න එතකොට ඔන්න ආස්වාසික මුල මැද අග තියෙන කෙනාට හොඳට මේකේ ඇතුලේ කැඩි කැඩි යන හැටි තේරෙන කෙනාට අන්න වෙනද නැති ඥානයන් පහළ වෙන්න පටන් ගන්න. මෙහිම මේ නමක් දෙන රූපයක් තියෙනවා. ඒකට මම නමක් දෙන්නේ. ඒ දෙක එකතු වුනහම නෙමේ හැදෙන්නේ. තෙන්න ඔය විදිහට අර මාළුකේ බුදු සූත්‍රයේ බුදු ඥානවාසේට පෙන්නන ඒ සාකච්ඡාවේදී මේ රූපන් දිස්වා සති මුට්ටා රූපයක් දැකලා මුට්ට සතිය තියෙන කෙනා ප්‍රිය නිමිත්ත මනසිකරෝති. අන්න ඒක ප්‍රිය බව මනසිකාරය කරන. සාරත් චිත්තෝ වේදේති. තංච අජ්ජෝසායති. ඒක සාරත් හිතින් එහෙම නැත්නම් ඒකට ආස හිතින් විඳිනවා. මේ නිසා ඒක බැස ගන්න. තස් අවිජ්ජාච විහෙසාච චිත්තමස්සු පහඤ්ඤ. තස්ස වඩ්ඩති වේදනා අනේකා රූප සම්භව. අනේ විදිය රූපයක් බලලා ඒක බැසගත්ත කෙනා විවිධ වේදනා තව තව රූප හම්බ කරගෙන පටන් ගන්නවා මේක රූපයක් නිසා. ඒ නිසා අවිජ්ජා විහෙසා යට එනවා දැඩි ලෝභයක් සහ විහෙසක්. චිත්තමස්සු පහඤ්ඤ. සිත ඒකට බැහැගෙන බැහැල උමතු වෙනවා වගේ මොසපත් වෙනවා. ඒවං ආචිනතෝ චිත්තං ආරාණි බංචති. එහෙම සිතක් තියෙන කෙනා නිවනින් දුර යයි පවසමි. ඊළඟට සිහිය තියෙන කෙනා නසෝ රජති රූපේසු රූපං දිස්සා පතිස්සතු. එහෙම වෙන්නේ නැහැ සිහියේ රූපය බලන කෙනා. යතස්ස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනං. එයා රූපයක් බැලුවත් ඒ රූපය තුළින් හඳුනා ගන්න වේදනාවක් වින්දත් කීයති නොපචී. ඒක අපාහරින්නමයි. ඒකේ මෑත් වෙලාමයි විරති සිතින්මයි ඉන්නේ. විරත් චිත්තෝ වේදෙන් තංච නාජ්ජෝසය තිට්ඨ. එහෙම විරති සිතින් ඉන්න කෙනා ඒකේ බැස ගන්නේ නැහැ. අජ්ජෝසනේ කරන්නේ නැහැ. ඒවං අපචිනතෝ චිත්තං සන්තිකේ නිබ්බාන මුච්චති. අන්න මේ වගේ ඈත් වෙලා ලින්දට මේ අරාරක්ෂිත ලින්දේ ඈති වෙලානේ කකුල පරිස්සමෙන් තියලා ලින්දට එවෙන්නේ ගැඹුර බලන්න. අන්න ඒ වගේ ගත කරන කෙනා මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන කෙනා අන්න නිවනට කිට්ටු යයි මම පවස. යන්න මේ විදිහට සතිමත් කෙනාට ඔය විදිහ රූපය පිළිබඳව එහෙම පේන රූපය වුණත් ඒ ආකාරය රූප කියනකොට ඒ පේන එක විතරක් නෙමෙයි සද්දෙත් රූපයක්. ඒකනේ අර පෙන්නන්නේ යතස්ස පස්සතු රූපං සේවතෝ චාපි වේදනම්. මේ රූපයට වගේම ඒකෙන් විඳින වේදනාවක් තියෙනවා. ඊළඟට සද්දෙන් සද්ද රූප ඒකෙන් තියෙනවා සැප. සද්ද රූපේ තියෙන දුකක් මේ විදිහට විඳීමක් තියෙනවා. සද්දයක් ඇහෙද්දී අපිට ඒක සැපක්ද දුකක්ද වෙන්නේ. ආන්නේ විඳීමක් ප්‍රකට කරගන්න. ඇහෙනකොටම මේක සාමාන්‍ය කෙනෙකුට බෑ. එහෙනම් හොඳ සිහිය හදාගත්ත කෙනාට මෙන්න මේ විදිහට සද්දයක් ඇහුණත් ඒක තුල තියෙන සැප දුක ගති. අන්න මේ විදිහට හොඳට පරිච්ඡේද කළා යාට හසු වෙනවා. ඒ බලනවා නෙමෙයි. හිතලා කරන්න බෑනේ. බලනෝ නම් මම කරන්න. නෑ මේ සීය හැදුනම් පස්සේ වෙන එක. එහෙනම් සුවඳක්, රසක්, පහසක්, සිතුවිට හිතට එන අරමුණක්. මේ හැම දේ තුලම මේ විදිහට ඒවයි තියෙන විඳීම. මේක සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ. මේ තුනේ එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒ යන වැඩිපුරම තියෙන්නේ සැපත් දුකත් නැති ගති. ආන්න එක පෙන්වලා දෙන්න තමයි බුදු පියාණන් වහන්සේ උත්සාහ කරන්නේ. අපිට තියෙන සැප දුක් ගති අඩුයි. ඒව තමයි අපිට මතක හිටියේ. බහුතර වැඩි වෙලාවක් තියෙන්නේ මේ සැපත් නැති දුකත් නැති ස්වභාවය. ධ්‍යාන මේකට අවදි වෙන්න අපිට හැකියාවක් නැහැ. මොකද ඒක අප කම්මැලි නීරසයි. ඒ නිසා අන්නේ නීරස ගති නැති කරලා බුදු පියාණන් වහන්සේ මේකට ප්‍රණීත බව ඇති කරගන්න, මේකට ප්‍රමෝදය කියන්න, මේකට ප්‍රීතිය කියන්න, මේ උපදවා ගන්න කියලා අපිට හුස්මත් එක්ක ඇවිදිනකොට කකුලත් එක්ක ගත කරන්න දීලා දීලා මෙන්න මේ අදුක්කම සුඛයෙන් වැඩිපුර මතක් කරනලා දෙනවා. දීලා දීලා අර සැපයේ දුකේ තියෙන යන්ත දෙකේ තියෙන අපහසුව, ඒවයි තියෙන අමාරුව, ඒවයි තියෙන පිච්චිල්ල පෙන්නලා දීලා මේකේ ගත කරන්න උනන්දු කළා. ඒ අදුක්කම සුඛයත් මම වගේ මගේ ආත්මය කරගන්න එපා, ඒකෙන් සතුටු වෙන්න යන්න එපා කියලා පෙන්නවා. ඉතින් අන්න එහෙම ඉදිරිය ගමනක් යන්න තියෙන්නේ. එතකොට අර බ්‍රහ්මයාට වගේ රූපෙට ඇලිලා ඒක මම මගේ මගේ ආත්මය කරගෙන මාන්නේ ගත කරලා මේ වගේ බුදු පියන් වහන්සේ වැඩ ඉද්දිත් උපස්ථානයට ගිහිලා කුසලයක් විනාශ රැස් කරගන්න, දකින්න, ධර්මයක් අහන්න උනන්දු වෙන්නේ නැති ස්වභාවයක ගත කරනවා. මේ දානෙට විතරක් හිර වෙලා. සමහරු දානේ සීලේ විතරයි, සමහරු දාන සීලේ මෛත්‍රිය වගේ සමාධියක විතරයි. ප්‍රඥාවකට ඉන්න විදිහක් නැහැ. සීලෙන් සමාධියට ආවට ප්‍රඥාවට ඉන්නේ නැහැ. එහෙනම් හික්මීම ඇති වෙන්නේ නැහැ. ත්‍රිශික්ෂාවම සම්පූර්ණ වෙන්නේ නැහැ. අරහත්ාංග මාර්ගය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කොටසක් පිරීගෙන යනවා. ඉතින් ඒ තුළින් යම් කුසලයක් රැස් වෙනවා. ඒකාන්තයෙන් මේක තමන්ට ඵල ලබා දෙනවා, හොඳ ඵල. නමුත් භාගතුනාසේ දේශනා කරන ඒ නිෂ්ඨාව, ඒකාන්ත නිෂ්ඨාව ලබන්න වෙන්නේ නැහැ. ඒකට ඒ කායන මාර්ගය අවශ්‍යයි. ඉතින් ඒ සඳහා ඒ කායන මාර්ගය ගත කරන මේ පින්වතුන් නිසා සතුට වෙන්න පුළුවන්. තමා මෙන්න මේ විදිහේ හිරවීමක හිර වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් නිරන්තරයෙන් සීය පැවැත්වීම, ඒ සඳහා පුහුණු වීම, ඒක එලි කරගෙන විසඳ ගැනීම, මේ විදිහ ඉදිරියට යන කෙනා මේ විදිහේ රූපවලට මුලා වෙන්නේ නැහැ. ඒකේ මුලා වෙන තැන ඉහළ මට්ටම මරණ මොහොතේ මේ ධාන මට්ටමකට හිත අරගෙන ඒකෙන් කලෝරිය කළොත් උපත ලබන මේ බ්‍රහ්ම ලෝක එන මාර්ගඵලයක් නැමැතිව ලබන ධාන සුඛය අනුකූලව උපතේ බ්‍රහ්ම ලෝකේ. ඒකෙත් මුලාවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අන්නේ මුලාවෙන් මිදෙන ධර්මයේ තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මෙහෙම පෙන්නලා තේරුම් ගත්ත සුබ්‍රහ්ම සුද්ධාවාස වගේ ඒ අනන්ත බ්‍රහ්ම පිරිස ඉන්නවා. ඊළඟට ඒ සුද්ධාවාස වගේ අනාගාමී බ්‍රහ්මියෝ ගත කරන ලෝක තියෙනවා. ඉතින් එහෙම ලෝකවල තියෙන ඒ ධර්මානුකූල ජීවිත ලබන්න මේ විදිහේ උනන්දුවක් හදා ගන්න පුළුවන්. එනිසා අර සතිපට්ඨානයේ සිහිය කියන කාරණේ නොමැතිව ලබන සැපයන්ට අහු වෙන්නේ නැතුව අර වගේ සුභක්ම වගේ සුද්ධාවාස වගේ ඒ බ්‍රහ්මීක බවට පත් වෙන්නේ. එහෙම නැත්තම් ඒ විදිහට බුදු පියාණන්ගේ ධර්මයේ තේරුම් අරන් මේ ජීවිතේ මේවා සාක්ෂාත් කරන්නට මේ විදිහට දැනගත්ත මේ කාරණේ හේතු වෙන්න කියලා මතක් කරනවා. මේ විදිහටම ඔය කතාව අහගෙන ඉඳපු මේ බ්‍රහ්මයා මේ දෙන්නගේ කතාව අහලා මේ පහු කාලෙක භාගතුන් වහන්සේගේ උපස්ථානය පිණිස ගියේය කියලා මේ සංයුත්ත නිකාය සාගතක වගේ බ්‍රහ්ම නිපාතේ අඩංගු පමාද සූත්‍රය තමයි අපි සාකච්ඡාවට ගත්තේ. මෙන්න මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේ පමාද වීම, මේ ප්‍රමාද වීම නොකරගන්න අපිට ලැබිලා තියෙන අප්‍රමාදය ඒකායන මාර්ගය. ඉතින් අනේ තුල ගත කරමින් මේ ප්‍රමාදයෙන් මිදලා සංසාර දුකින් අත මිදීම පිණිසම අද ධර්ම දේශනාවත් ඒ කුසලය තම තමා මේ තාකල් සිදු කුසලොත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනේ ධර්ම දේශනාවත් කියන අවසන් කරනවා. පෙරවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමින් වහන්ස, අද දිනේ ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් කරන්නට යෙදුණා. එම ධර්ම දේශනාව මම හිතන අපි සියලු දෙනාට ඉතා වැදගත් වෙනවා. මොකද ආමිෂය සහ ප්‍රතිපත්ති පූජා කියන ඒ ප්‍රතිපදාවන් දෙකේ අතරින් ප්‍රතිපත්ති පූජාව කොපමණ දුරට අපගේ එදිනෙදා සතිය පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වෙනවාද කියන කාරණේ ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නා. ඒ සඳහා යොදාගත්තු ධර්ම සූත්‍ර දේශනාව තමයි සූත්‍ර පිටකයේන සූත්‍ර දේශනාවක්. ඊට පාදක වෙච්ච කතා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්න හේතුණා. මේ බුදුන් වහන්සේ ජේතවනාරාමේ සවැත්නොද ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවක දවල් කාලයේදී දිවා විහරයෙන් ගත කරනකොට මේ බ්‍රහ්මයා දෙන්නෙක් ඇවිල්ලා බුදුන් වහන්සේ සමුක වෙන්න බලාපොරොත්තු ඉන්නකොට තසුළු කාලයකට තවත් බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා ඒගොල්ලගේ යාළුවෙක් හම්බ වෙනවා. ඉතින් හම්බෙලා විස්තර කතා කරනකොට අහනවා කොහෙද ගිහිල්ලාවේ කියලා. ඒ අවස්ථාවේදී මේ බ්‍රහ්ම දෙන්න කියනවා බුදුන් වහන්සේ දකින්න ගියා. එතකොට අර අනිත් බ්‍රහ්මයා අහනවා මම වගේ මේ තේජස් තියෙන මෙවැනි අය ඔබ වගේ වැඩ කරන්නේ නැහැ, මේ වගේ ශ්‍රමණයන්ව දකින්නේ නැහැ කියලා පොඩ්ඩක් අපහාසයෙන් වගේ කතා කරනවා. ඉතින් එහෙම වෙන්න හේතුව මොකද්ද? මේ ආමිෂය කරලා ප්‍රතිපත්ති පූජාව පැත්තකට තබා වින්ද තමයි ප්‍රඥාව දියුණු කරගො නැති හින්ද තමයි මේ වගේ දේවල් කරන්නේ. මොකද ආමිෂ පූජා කරනකොට මේ වගේ සැප සම්පත් හම්බෙනවා. නමුත් අර ප්‍රඥාව දියුණු වීමක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම ආමිෂ පූජාවක් කරලා ශීලයක් රැකලා කොහොමද අපි මේ ප්‍රතිපත්තියක් පුරන්නේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ මතු කරා. ඒ සඳහා සුළු වේලාවක් හෝ මේ හුස්මකට හිත රඳවනවා, පාද ස්පර්ශයකට සක්මනකට සිත යොමු කරනවා. ඒ තුළින් ඇතිවන ඒ කුසල් ප්‍රමාණය වෙන කිසිම ආමිස පූජාවකින් හෝ වෙනත් ආකාරකින් රැස් කරගන්න බෑ. අවසානයේදී මේ දුක්ඛ නිරෝධය පිණිසම මේ ප්‍රතිපත්ති පූජාව අපිට කරගෙන යන්න පුළුවන් කියන කාරණය ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නා. ධර්ම දේශනාව නැවතත් Nissarana Wani website එකෙන්, ඒ වගේම අපේ YouTube channel එකෙන් Mixlr හරහා නැවත සමන් දෙන්න පුළුවන්. තිසියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා නැවත නැවතත් මෙම ධර්ම දේශනාව සමන් දෙන්න. ඒ තවගේ ප්‍රතිපදාවක් පුරුණ අයට තාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට තිබෙන්නේ මෙම ප්‍රතිපදාවකට බැස ගැනීමකට උනන්දු වෙන අයෙක් ඉන්නවා නම් ඒ අය සඳහා අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා තිබෙනවා. එම අත්පත්‍රිකාව සියලු දෙනා සමඟම ෂෙයා කරගන්නම්. දැන් මෙහෙම ප්‍රතිපදාවකට උනන්දුවක් තිබෙන අයෙක් ආධුනිකයෙක් වශයෙන් කොහොමද මේක පටන් ගන්නෙ? ඒ සඳහා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න කොහොමද අපි මේකට බැසගන්නේ කියලා. එහිදී තමන්ගේ මූලික අරමුණ, මූලික කමටහන ආදී සම්බන්ධයෙන් ඉතා වැදගත් විස්තර මෙම වීඩියෝ පටි දෙකේ අඩංගු වෙලා තිබෙනවා. වීඩියෝ පටි දෙක නරඹලා කීප වරක් හෝ නරඹලා ඒ පිළිබඳ මනා අදහසක් ඇති කරගන්න. ඉන්පසු වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුවයි. ආරම්භයේදී වෙන් කරගත්තු වේලාවක උදෑසන අවදි වීමෙන් පසු රාත්‍රී නිින්දට යාමට ප්‍රථම විනාඩි 5ක පමණ කාලයක් තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. විනාඩි 5ක් පමණ සක්මන කරන්න පුළුවන්. විනාඩි තුරුව සතිමත් හිඳ ගැනීම සිද්ධ කරන්න පුළුවන්. මෙහෙම විනාඩි 5කින් පමණ පටන් ගත්තු තමන්ගේ පුහුණුව විනාඩි 10ක් විනාඩි 15ක් ආකාරයෙන් දික් කරලා සති දෙකක පමණ කාලයක් තමන්ගේ පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම පිණිස කොහොමද පුහුණුව සිද්ධ කරන්න කියලා, මේ වார்த்தාව ලියන්නේ කොහොමද කියන කාරණාවත් ඉතා වැදගත්. තමන්ගේ මූලික සතිමත් අරමුණ, මූලික කමටහන සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, උදරයේ පිම්බීම හැකිලීමද කියන කාරණය පැහැදිලිව සඳහන් කරලා, කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් සතියෙන් ගන්න පුළුවන් වුණාද, කොපමණ පිම්බීම හැකිලීමේ ප්‍රමාණයක් සතියෙන් දකින්න පුළුවන් වුණාද කියන දේ වார்த்தාවට ඇතුළත් කරන්න. ඊට අමතරව කොහොමද සති මූලික අරමුණේ හිත පිට ගියේ, නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද, මූලිකම නහර දැනගත්තේ කොහොමද කියන දේවල් ඇතුළත් කරන්න. ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට පාදේ ස්පර්ශය දැනුනේ කොහෙටද, පාදෙන් පාදයට ස්පර්ශය දැනෙච්ච විදිය වෙනස්ද, පරමාරුණේ කොහොමද, සිත පිට ගියාද, අරමුණෙන් හිත පිට ගියාද, කොහොමද ඒක දැනගත්තේ, බාහිරින් බාධා ඇති වුණාද, මේ කාරණා සියල්ල ඇතුළත් කරන්න පුළුවන්. තවදුරටත් එදිනදා ජීවිතයේදී කොහොමද තමු සතිය පුහුණු කරේ, ගෙදර කටයුතු කරන වෙලාවේදී, කාර්යාලයේදී පිහු කටයුතු කරනකොට, වැසිකිලි කසේ කටයුතු කරනකොට කොහොමද සතිය යොදාගත්තේ, සතිය උපකාර වුණේ කියන කාරණා ඇතුළත් කරලා තමන්ගේ වார்த்தාව ලියන්න පුළුවන්. වார்த்தාව අප වෙත ඉදිරිපත් කිරීමට Google Form එක ඊමේල් අංකයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මේ සියලු දත්ත සියලු දෙනා බෙදා හදා ගන්නම්. වார்த்தාව අප වෙත ලියා එවන්න පුළුවන්. එම වார்த்தා වැඩසටහන අතරතුර ධර්මදේශනාවෙන් පසු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. තවදුරටත් උපදෙස් ලබා ගැනීම පිණිස කාල වේලාව ලැබිට පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් උනන්දු කරනවා. සම්බන්ධ වෙච්ච අයට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් තමගේ අත්දැකීම් ඉදිරිපත් කරලා ගැටලු තිබෙනවා නම් විසඳා ගන්න පුළුවන්. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සිරු දෙනාගෙම ඉලා සිටින්නේ සෑම වැඩසටහනකට සම්බන්ධ වෙන්න, තව කී වැඩසටහන සම්බන්ධ කිරීමට උනන්දු කරවන්න. මොකද මේ වගේ ලයිව් සෙෂන් එකක් සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙන්නේ ගොඩක් දුෂ්කරතා මැද්දේ. ස්වාමීන් වහන්සේලාගේ පුහුණුවත් අනෙක් කටයුතු කරන අතරතුර බොහොම කරුණාවෙන් අප වෙනුවෙන් එම කාලය යොදවනවා. ඉතින් තමන්ගේ දෙමව්පියන්, දූදරුවන්, සහෝදර සහෝදරියන්, ඉතමිතුරුවන් වැඩසටහන සම්බන්ධ කරන්න උනන්දු කරගන්න, මෙම මහඟු කාලයේ ප්‍රයෝජන ගැනීමට උනන්දු වෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම අත්පත්කාව වැඩසටහන අතරතුර මම සියලු දෙනා සමග දාහදා ගන්න. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අද දිනේ අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ, අතරයි ස්වාමීන් වහන්සේ වාසේවත් වැඩසටහනට පාද නමස්කාර කොට පිළිගන්නවා. සාදු සාදු සාදු. අද වැඩසටහනේ සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් එහෙනම් ස්වාමීන් වහන්සේ, එහෙමයි ඉන්ද්‍රානන්දයාට මම ආරාධනා කරනවා අද දිනේ Q&A එක සිද්ධ කරන ලෙස. කොහොමද මේ?
බොහොමත්ම පිං නදී. අවසරයි ස්වාමීන් වහන්ස, ලිඛිත වාර්තා දෙකක් තිබෙනවා ඉදිරිපත් කිරීමට අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම යටිපතුල්වලට දැනෙන ස්පර්ශයට හිත තබාගෙන ඇවිද්දා. වම් පාදයේ විලුඹේ සහ පිටධාරයේ පමණක් පොළොවට තද වෙන බව සහ ඉතිරි කොටස් පොළොවේ නොවදින බව දැනුණා. දකුණු පාදයේ සැහැල්ලුවෙන් ඉබේ එසවී පොළොවට තබන බවයි දැනුනේ. වට කීපයකට පසු පාද දෙකම එසවෙන්නේ නැතුව ඇතිලිගෙන යන්න පටන් ගත්තා. ඉන් පසු ගමනේ වේගයේ අඩාල වෙලා එක තැන නැවතුණා. එවිට දැනුනේ ශරීරයේ බර කකුල් දෙකට මාරු වෙන හැටි. වම් පාදයට බර දැනෙන විට යටිපතුල පොළවට තද වෙන බවත්, දකුණු කකුල සැහැල්ලු වෙන බව දැනුණා. මාරුවෙන් මාරුවට කකුල් දෙකට මේ දැනීම දැනුණා. බැඳගෙන තිබුණු අත්වල සියුම් කම්පනයක්ද දැනුණා. නමුත් දිගටම යටිපතුලට දැනීමට හිත තබාගෙන ඇස් ඇරගෙනම කම්මැලිකමට හිටියා. ඉන් පසු එතනම ඉඳගත්තා. ඉඳගෙන විනාඩි 15ක් පමණ ඇස් වසාගෙන වර්තමාන මොහොතේ කයට දැනෙන දැනීම් සමග සිටියා. ඒ ගැන ලියන්න මතකයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ කාරුණික අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
දැන් මෙතෙන්දී නිකන් සක්මනක් කරලා තිනවා. සක්මනේ නම් විස්තර ටිකක් කියවිලා තිනවා. කකුලේ අටිපතුල මෙන්න මේ විදිහට දැනුණා, වම මෙහෙම දැනුණා, දකුණ මේ විදිහට දැනුනේ. ඊළාට ඒ දැනිච්ච විස්තරත් යම්කිසි මට්ටමකින් ලියලා තිනවා. ඊළාට ඒ දැනිච්ච විස්තර කාලයත් එක්ක වෙනස් වෙන හැටිත් අඳුරගෙන තිනවනේ. දැන් මේ දෙකම වැදගත් වෙනවා. නිකම්ම දැනුණා කියන එකට අමතරව කාලයත් එක්ක මේ දැනෙන විස්තර වෙනස් වෙන බවත් අඳුරගෙන තියෙනවා. ඒක සක්මනේදී ගොඩක් විස්තර දැනගෙන තියෙනවා. දැන් මේකට වඩා දැන් මේ අතරේදී කියන්න පුළුවන් නම් මේක නා ඉන්නෝනම් ඉදිපත් වෙනවා නම් තවත් හොඳයි. දැන් මෙහෙම කොච්චර පියවර කීපයක් කොච්චර ගියාද ඒ අතර, ඊට පස්සේ මෙහෙම ගියාට පස්සේ හිත මේකෙම ඉන්න නැතුව යතිනේ දැන් ওই සක්මන් කරාට. සාමාන්‍යයෙන් කොච්චර පියවර කීපයක් විතර ගියාට පස්සේ හිත පිටපැන්නද, පිටපැන්නනම් මොන පැති වලටද යන්නේ? ඒ වගේම ඒ කියන්නේ සද්දයකට හිත ගියාද, වටපිට පේන දෙයකට හිත ගියාද, එමත් නැත්නම් මොකක් හරි මතක් වෙලා හිත පිට ගියාද, යන්නේ හිත පිට යන විස්තරත් දකින්න පුළුවන්. ඒක ඊටත් වඩා වටිනවා. ඒතර දැන් මේ සක්මනේ අපි විස්තර බලන්නේ මේ යටිපතුල දැනෙන විදිය, මේ බර මාරු වෙන විදිය, ඒ විස්තර බලන්න නෙවෙයි. සක්මන අපි අඩයක් කරගන්නවා මගේ හිත දිහා, මගේ මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න, මගේ ඇඟේ ස්වභාවය තේරුම් අරගෙන මේ ලෝක යථාර්ථය තේරුම් ගන්න, මේක අඩයක් විදිහට තියාගන්න. ඒතර සක්මනේ විස්තර දකිනෝ වගේම එහෙම විස්තර දකින අතරේ හිතටත් මේකම බලාගෙන ඉන්න පුළුවන්ද, එහෙම නැත්නම් මෙයා කියන්නේත් නැතුව එළියට පනිනවද, අන්න ඒ විස්තරත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඊට වඩා වටිනවා.
සක්මනේ මෙහෙම හිටියා කිව්වට ඔච්චර පියවර ගානක් එක දිගට, ඒ කියන්නේ හිත පිට යන්නේ නැතුව එක දිගට ඉන්න පුළුවන් ඔච්චරද කියනකත් බලන්න මේ අතරේ. එහෙම බලලා ඒ විස්තර කියන්න පුළුවන් නම් ඉදිරිපත් වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් අපි මේක කියපු විස්තර මෙච්චරයි බැලුවේ කියලා උපකල්පනයත් එක්ක ඊළඟ දවසේ සක්මන් කරනකොට මේ විස්තරත් ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඒ වගේම දැන් මෙහෙම හිත පිට ගියා කියම් බැරි වෙලා හරිද අප වෙනස් වෙලා එමුණ හිත පිට යනවා නම් හිත පිට යන්න ඉස්සෙල්ලා මේ දැනෙන විස්තර කොහොමද වෙනස් වෙලාද හිත පිට යන්නේ එකපාරටම මෙහෙම හොඳටම දැනි දැනි ඉඳලා එකපාරට හිත පිට යනවාද අන්නේ විස්තරත් බලන්න. අන්නේ ඒක තමයි සක්මනේදී ඊළාට සක්මනෙන් පස්සේ ඉඳගත්තා කියනවනේ. ඉඳගෙන නිකන් ඔහේ ඇඟට හිත දාලා හිටියා කිව්වට ඔක බොරුවක් කියන්නත් පුළුවන් නේද? අපිට හරියට කියනවනම් උසාවියට ඉදිරිපත් කරනවනම් සාක්ෂිත් එක්ක තමයි කියනවා. ඇඟට හිත දාලා බලන් හිටියනම් මොනවද දැනුනේ කියලා අන්නේ විස්තර අනිවාර්යයෙන්ම කියන්න ඕන. දැන් මේකිනව බලාගෙන ඉන්න ඇති දැනෙන්නත් ඇති. ඒුණාට රිපෝට් එකක් ලියනකොට රිපෝට් එක ලියන විදිහක් තියෙනවා. මොකක්ද බල බල හිටියේ. ඒ වගේම බැලුවට පස්සේ මොනවද දැනුනේ කියන එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. ඒතකොට තමයි මේක සාක්ෂියක් විදිහට කියන්න පුළුවන් මෙහෙමයි කියලා. දැන් ගොඩක් කලාවට කාලයක් තිස්සේ භාවනා කරපුවා කියනවා. ඒ කියන්නේ දැන් මෙහෙම හරියට පිළිවෙලකට නැතුව භාවනා කරපුවා ටික කියනවනේ හුස්ම දැනුණා කියනවා. මොකද්ද දැනුනේ කියලා කිව්වට එහෙම නැත්නම් හිත හොඳට සංසුන් වුණා කියලා කියන කොහොමද වුනේ කියලා අහුවාම කියාගන්න විදියක් නැහැ. ඒ වෙනුවට හරියටම මෙන්න මෙහෙමයි මම බැලුවේ මෙන්න මේකයි මම දැක්කේ දෙකපු එකේ විස්තර මෙන්න මේ වගේ කියලා හරියටම කෙලින්ම කියන්න පුළුවන් නම් ඒකට වඩා හොඳ ඒක හරියටම වුණා කියලා සහ ඒ හරහා අපිට ඊළඟට අවබෝධයකට යන්න පුළුවන්. දැන් සක්මනේ මෙහෙම දැනිච්ච විස්තර කියලා තේනවනේ. අන්න ඒ වගේම පරයන්කෙ මෙහෙම ඉඳගත්තට පස්සේ මොනවද බැලුවේ බැලුවේ හැම දැක්කේ මොනවද කියලා අන්න ඒ ටිකත් ලියන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම දැන් ඇඟට හිත දාලා පොඩ්ඩක් හිත වෙල්ල කරගත්තට පස්සේ එක තැනකට පොයින්ට් කරන්න බලන්න. එක තැනකට ફોකස් කරන්න. කියන්නේ අපි දැන් සක්මනේදී ඇස් දෙකත් අරගෙන වටපිට පේන දේවලුත් තියෙනවා. ඊළාට අරමුණ එන ස්ථානයක් වෙනස් වෙනවා. එක වෙලාවකට දකුණු කකුල දගෙනනවා, තව වෙලාවකට වම් කකුල දගෙනනවා, තව වෙලාවකට මේකත් එක්ක මේ ভাইබ්‍රේෂන් එක උඩටම ඇවිල්ලා අත් දෙකේම වෙනස් වෙනවා දැනෙන්න පුළුවන්. ඒතර අරමුණ ගන්න ස්ථානය ටිකෙන් ටික වෙනස් වෙනවා. එකම තැනකට නෙවෙයි අපි යොමු කරන්නේ. හිත යොමු වෙන්න තියන්නේ එකම තැනකට නෙවෙයිනේ. එතකොට ඒ වෙලාවේදී ගොඩනගෙන සතිය එක විදියක්. හැබැයි ඉඳගත්තට පස්සේ මීට වඩා මුළු ඇඟෙම පටන්ගෙන ඊට වඩා ටික ටික එක තැනකට ફોකස් කරගන්න පුළුවන් නම් එතෙන්දී ගොඩනගෙන සතිය සහ සමාධිය ඊට වඩා ටිකක් වෙනස්. ඒ නිසා සක්මනේදී අපි ලබන දේට අමතරව පරයන්කේ ඉඳගත්තට පස්සේ පොඩ්ඩක් අර එක තැනකට ફોකස් කරන එකත් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඒතර මුළු ඇඟේම විස්තර බලන එක හොඳයි පටන් ගත්තට පස්සේ. ඊළඟ ටික ටික මුළු ඇඟේම තියෙනක වෙනුවට වැඩිපුරම දැනෙන තැනක් කියමු. හොඳට පස්ස පැත්තක වැදිලා තියෙනවා නම් ඒ වගේ තැන. එහෙම නැත්නම් හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. අපිත් එක හැමදාම ඉන්න මේ හුස්ම ගන්න ක්‍රියාවලිය වගේ එක තැනක් අල්ලගත්ත නම් අන්න එතන විස්තර බල බල හිටියනම් ඒක තමයි හොඳම වැඩ තියෙන්නේ. දැන් හුස්ම ගන්න ක්‍රියාවලියත් එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න පුළුවන්. නහය අග, තොල් අග, උගුර හරිය, පපුවස් පහත් වෙනවා, බඩ පිම්බෙනවා, ඇකිලෙනවා වගේ එක එක ආකාරයෙන් එක එක්කෙනාට දැනෙන්න පුළුවන්. තමන්ට වැඩිපුරම දැනෙන තැන හොයාගෙන එතන විස්තර බලාගෙන ඉන්න. එතකොට එක තැනකට කොහොම හරි හිත කොටු කරගන්න. ඒ කොටු කරගන්න මෙයාට මෙතන ඉන්න පුළුවන් කොහොමද? එතන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? එයා එතනින් පණින්න කොච්චර උත්සාහ කරනවද? අන්න ඒ විස්තර හරහා මගේ හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් සක්මනේදී එක විදියක් පරයන්කේදීත් මෙන්න මේ වගේ පැතිවලටත් යොමු වෙනවා නම් ඒක හොඳයි. එතන ඊළඟ දවසේ පරයන්කේ කරනකොට අන්න ඒ වගේ පුළුවන් තරම් අර හිත මුළු ඇඟේම තියෙන හිත වෙනුවට එක තැනකටත් කොටු කරලා බලන්න උත්සාහ කරන්න. ඉතින් මේක ලිව්වනම් මේ මෙට වඩා අපිට විස්තර කියන්න තිබුවා. එහෙම නැත්නම් දැන් ඉදිරිපත් වෙන්නත් කැමති නෑ වගේනේ. ඒක නිසා මේ සාමාන්‍ය විදියට තමයි උත්තරයක් දුන්නේ. අද අපි ඊළඟ වතාවට
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පැය එකයි. සුපුරුදු ලෙස තෝරාගත් සක්මන් තීරුවෙහි සතිමත්ව සැහැල්ලුවෙන් වරක් දෙවරක් ඇවිද මූල කර්මස්ථානය වන පයේ දැනීම් වලට සතිමත් වීමි. හැරෙන තැන්වලදී හැරෙන බවට හොඳට සතිමත් වීමි. සති කීපයකට පෙර හැරෙන තැන් වෙනම කඩා ගැනීමෙන් මාගේ වැරදි නිවැරදි කරගෙන තිබුණි. උණුසුම සිසිලේ වෙනස තද මුර්දු බවද පය පොළොවේ සහ වාතයේ ගමන් කරන විට ධාතු ලක්ෂණද දැනෙන සහ නොදැනෙන තැන්වලට සතිමත් වීමි. සෑම දිනකම සිදු වූ දෙයක් වූද සක්මනේහි හැරෙන තැන් දෙකෙහි හතරවරක් පමණ හැරීමට පෙර සහ හැරීමෙන් පසු මුළු ශරීරයේම බර පාද දෙකෙන් දරන බවද සක්මනේ ඉන් අන් සෑම තැනකම තනි කකුලෙන් ඉන්නා බවත් සතිමත් වීමි. සිත පිට ගියද එය කුමන සිතක්ද කියා වැටහෙන විටම පයේ දැනීමට සතිමත් විය හැක. පර්යංකය පැය එකයි. මා මෙතන කියා මනසින් ශරීරයේ දෙස බලා බොඩි ස්කෑන් එක කර මුළු මූල කර්මස්ථානය වන ආනාපාන සතිමත් වීමි. ආනිපානයට සතිමත් වීමි. ආනාපානය ගෙවුන විට නිදහස් තැනකට ගියද එහිදී සිතුවිලි හෝ ආනාපානයද නැති යම් කාලයක සිටි බව සතියට දැනුණා. ඉතා වේගෙන් මින් මිදී ශරීරයේ පොළව හෝ කොට්ටේ මත තිබෙන බව දැනීමෙන් කිසිවිට අන්වේලාවක උකුලට නොයන පූසා දැන් පුරුද්දක් ලෙස මාගේ පරයන්කයේදී මට කරදර කරන බව තේරුම් ගත්තා. පසුව ආනාපානයටද ශරීරයේ ගැටෙන තැන්වලටද ක්ෂණික සහ කෙටි සිතුවිලිවලට සතිමත් වීමි. සිතුවිලිවල එල්ලී ප්‍රපංච නොකර එන අරමුණු වලට සතිමත් වීමි. පෙරමෙන් නිතර නිතර යන නිදහස් තැනට යාම දැන් අඩු බව ද වැඩිපුර පරයන්කය ගැන ගත කරන්නේ මූල කර්මස්ථානයේ හා පිටතට ක්ෂණිකව දුවන සිතත් සමගය. සුළු වේලාවකට පිට යන සිතට මූල කර්මස්ථානයේ හා සමානව සතිමත් වීමට හැකිවීම ගැන සතුටක් ඇති විය. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී රැකියා ස්ථානයේදීද පෙරට වඩා පහසුවෙන් සතිමත් වීමට හැකිය. වැඩ කරන විට විවේකයක් ලද හැම විටකම කාමරයක් තුල එහාට මෙහාට සතිමත්ව ඇවිදිමි. නැත්තම් ශරීරයට සිත ගනිමි. එවිට ශරීරයේ පුටුවට ගැටෙන තැන්වලට සතිමත් වූ විට ශරීරයේ අනිත් කොටස් නොදැනෙන බවටද සතිමත් වීමි. එවිටම මට ප්‍රපංචයක් වුනි. අවුරුදු දෙකට පෙර සිදු වූ දෙයක් පිළිබඳ මට ප්‍රපංච වීමට පටන් ගත්තා. ඉන්පසු භාවනාවෙන් පීවි තත්ත්වයට පත් වුණා. උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
දැන් මේකෙදී සක්මනයි පරයන්කේ එදිනදා ජීවිතේ තුනෝ තියෙනවනේ. සක්මනේ විස්තර වල සක්මනේදී අන්න සතිමත් වෙන හැටි කියලා තියෙනවා. එතෙන්දී අර පොඩි ප්‍රශ්නයක් වෙන අර හැරෙන තැනදී හිත පිට යන ගතිය ටිකක් වැඩි ගතියදී අඳුරගෙන තියෙනවනේ. ඒතර දන්නව නම් මෙන්න මෙම හැරෙන තැනදී හිත වෙනස් වෙනවා කියලා, මේ ඒකාකාරී බව වෙනස් වෙනවා කියලා අඳුරනවා නම් හැරෙන දැන කිට්ටු වෙනකොට තව සතිය වැඩිපුර යොදලා මෙතෙන්දි හිත පිට පනින්න පුළුවන්, වගේ හිත ගැස්සෙන්න පුළුවන් කියලා හැරෙන දැන කිට්ටු වෙනකොට අඳුරගත්ත නම් ඒක අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට සක්මනේදී ඒක තමයි කරන්න තියෙන්නේ. ඊළඟට මේ අනිත් දේවල් බැලුවම සක්මනේදී හොඳට කරගෙන යනවනේ, මේකම කරගෙන යන්න පුළුවන්. ඊළඟ පරයන්කයකත් තමත් පරයන්කයේ දැන් හුස්ම දැනෙන විදිය තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට නොදැනෙන තැනකට යනවා කියනවනේ. නොදැනෙන තැනට යනකොට හුස්මේ ඉඳලම ද යන්නේ සමහර විට හුස්මත් නොදැනුණාට පස්සේ අයිසරයක් ඇඟට එනවා කියලා වෙන පූසෙක් වෙනපු කතාවක් කියනවනේ. හුස්ම නොදැනෙන තැන ඉඳලා අයිසරයක් ඇඟටම නම් එන්නේ එතන බලන්න මේ වෙලාවේදී නිින්දක් ගිහිල්ලා නැත්තම් නිින්දක්ද එහෙම නැත්තම් මේ අර හිත ලීන වෙලාද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ආයෙත් එන්නේ ඇඟටම නම් ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ අවස්ථාවේදී කෙලස් නැතුව ඉන්න පුළුවන්. බෑ අපි ඒ වෙලාවේ නිින්දක් වගේ ගිහිල්ලා තීන මිද්දේට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. එහෙමනම් එතනින් නැගිටින වෙලාවේදී අපේ හිත නිකන් වල්මත් වෙලා වගේ තියෙන්නත් පුළුවන්. ඒ අනුව තේරුම් ගන්න බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ. නිින්ද ගිහිල්ලාද එහෙම නැත්නම් හිත ලීන වෙලාද මේක ඒ වෙලාවේ අර කෙලස් නැති කියන්නේ කෙලස් නිින්දද කෙලස් නැති නිින්දද කියලා තේරුම් ගන්න එක තමයි තියෙන්නේ. කෙලස් නිින්දක් දැන් නැගිටිනකොට ඒක නිකන් අර හිතේ ටිකක් නිදිමත අර කම්මැලි ගතියක් එක්ක ඒ වගේම ඒකෙන් එළියට එන්නේ නිකන් බාහිර අරමුණකුත් එක්ක. එහෙම නැත්නම් මේ හිටපු අරමුණෙන්ම ආයසරයක් එනවනම් ඒක කෙලස් නිින්දක් වෙන්න බෑ. දැන් ඒකත් බලන්න. ඉතින් ඒ වගේම දැන් මේ මෙහෙම ඉන්නකොට අපිට වෙනදට වඩා හිත පිට යන ගතිය ඉක්මන් කියලා කියනවනේ. ඒක ඉස්සරත් තියෙන්නේ නැති වැඩේ තියෙන අපි ඉස්සර මගේ හිතේ සිඹවක් නැහැ මේ හිත මෙච්චර ඉක්මනට පිට යනවාද කියලා. වෙනද අඳුරගන්න හිත පිට ගිහිලා ගොඩාක් ඈතට ගියාට පස්සේ තමයි අඳුරගන්න හිත පිට ගියා කියලා. දැන් සාමාන්‍ය හිත මේක සතිමත් බව වැඩි වෙන්න වැඩි වෙන්න එක හුස්මක් ඇතුලේ සමහරට හිත පොඩ්ඩක් ටක් ගාලා එළියට බැලලා ආයෙත් එනවා. හුස්ම කියන්නේ ආශ්වාසය පටන් ගන්නව දැනෙනවා. ඒ අතරේ හිත පොඩ්ඩක් එළියට පැනලා සිදුවිල්ල දෙකක් ගිහිල්ලා ඔන්න ආයෙත් එනවා. ඒ එනකොටත් තාම ආශ්වාසය මගටවත් ගිහිල්ලා නැහැ. ඒ එහෙම බලුවහම හිත ගොඩක් වේගෙන් එළියටත් යනවා ආයෙත් ඇතුළටත් එනවා. දැන් ඉස්සර ওই චූටි චූටි එළියට යන්නේ දේවල් අඳුරගන්න තරම් මගේ හිත සium නැහැ. ගොඩක් හිත ඈතට ගියාට පස්සේ තමයි අඳුරගන්නේ මේ හිත මෙන්න පිට ගියා කියලා. රට ඇත්තටම ඉස්සරත් මේ ගතිය තියෙන්නේ නැති. හැබැයි මේක අඳුර ගන්න තරම් මගේ හිත සතිමත් බව නැති නිසා මේ වගේ දේවල් මතකවත් නැහැ. දැන් සමහරట్లాට දැන් අපි බලන්න. දැන් මේ වෙලාවක මම දැන් මේ කියන දේ ඇහෙනවත් ඇති. ඒ අතරේ පේන්න එකත් සිද්ධ වෙනවනේ. ඒක ඉඳගෙන ඉන්නවනම් ඇඟටත් හිත යනවා. දැන් මේ දැනීම් කීපයක්ම එක දිගට වැඩ කරනවා පේන්න පුළුවන්. දැන් යතර දැන් මේ සද්දට අමතරව ඔරලෝසුවක් වගේ තියෙනවනේ ඒක ටික් ටික් ගන්න සද්දෙත් ඇහෙනවා ඇති. ඒයි ඔක්කොම අපි එකට ට්‍රැක් කරගෙන යනවනේ. ඒ අතරේ දැන් මේ කියන එක ගැනත් අවධානය තියෙනවා. මේ කියන වචන අඳුර ගන්නවා, ඒ වටන වාක්‍ය අඳුර ගන්නවා, කියන එක තේරුම් ගන්නවා. දැන් මේ එකපාරට වැඩ කීපයක් යනවනේ. ඒතර හිත එක තැනක තියෙනවා කියලා අපි හිතුවට ඒ අතරේ ටක් ගාලා එළියට පැනලා මේ ට්‍රැක් එකට එනවා. අපිට පේන්නේ මේක එක දිගට යනවා වගේ තමයි. ඒ වුණාට අපේ හිත හොඳට සතිමත් වෙන තරමට සතිය අපිට පුරුදු වෙන තරමට මේක හොඳට සියුම් වෙන තරමට මේ වගේ චූටි චූටි තැන්වලදී එළියට පැනලා ආයෙත් එන එකත් අඳුර ගන්න පුළුවන්. ඒ නිසා මේක හිතේ අර වෙනදට වඩා පසුබෑමකට වඩා මේක තව ඉදිරියට යෑමක් වගේ දෙයක් විදිහට හිතා ගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට එදිනෙදා වැඩ කරද්දි මෙහෙම ඔෆිස් එකේදී එහෙම ඔයගේ පොඩි පොඩි වෙලාවේදී ඉඳ ගන්න පුරුදු වුණාම බලන්න ඒක අර ගෙදෙද්දී ඔක්කොම වටපිට පරිසරය ඔක්කොම හැදුනට පස්සේ ඉඳගත්ට වඩා අර වගේ වෙලාවක ඉඳගත්තාම හිත පිට යන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අද බාහිර පරිසරය එකට හරියට අර සෙට් වෙලා නැහැනේ, හැදිලා නැහැනේ. ඉතින් අපි අර ඉන්නේ ටිකක් අර කලබලකාරී තත්ත්වයක ඉඳලා ඉඳගන්න එක හොඳයි. ඒ දෙක අතර වෙනස අඳුර ගන්න බලන්න. ඉතින් මේ වගේ අපිට ලැබෙන හැම වෙලාවකදීම මෙහෙම සතුටුමත් වෙන්නේ කොහොඳයි. හැබැයි ඒ වුණාට අපිට මේ ගෙදරදී පරිසරයේදී අපි ඉඳ ගන්නකොට මේ අපිට අවශ්‍ය මේකට අවශ්‍ය වටපිට පරිසරය හදල් දෙන්න අර වගේ දේවල් කරලා බැලුවාම මෙන්න මේ පරිසරයේදී මට මෙච්චර හිත තියාගෙන ඉන්න බෑ කියලා අමාරුව දැනෙනවා නම් ගෙදරදීත් හරි වෙනමක හරි අපි පරියන්කයක් කරනකොට සක්මනක් කරනකොට ඒ වඩපිට පරිසරයට අපිට කරදර තියෙන දේවල් පුළුවන් තරම් ඈත් කරගන්න එම කරදර මොනවාද කියලා අඳුරගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒක ඔය වගේ දේවල් කරලා බලන්න ඒක අර තමන්ගේ නිකන් අර වෙනම කියන්නේ පරිේශනයක් වගේ දෙයක් තමයි ඒක ඒතකොට. ඉතින් මේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් මෙහෙම මේ විදිහට හොඳට කරගෙන යන්න පුළුවන් නම් මේකට අවශ්‍ය පහසුකම් සපයනවා මිසක් මේකම දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි.
එහෙමයි ස්වාමින් වහන්ස, වහන්සේට බොහොමත්ම පිං. ලිඛිත ප්‍රශ්න නම් එපමණයි ස්වාමින් වහන්ස ඉදිරිපත් කළා තියෙන්නේ. වාචික ප්‍රශ්න අසන්න තියෙනවා නම් අපි දැන් මේ අර සූම් අත උසවලා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. නීලමණී, කරුණාකර අන්මියුට් කරලා ඔයාට මේ දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර සාමාන්‍යයෙන් කියන්නේ හුස්ම රැල්ල ඇතුළට එනවා පිට එනවා නාසිකාග්‍රේ තියෙනම් බලන්න, හුස්මත් එක්ක ඇතුළට යන්නත් එපා පිට යන්නත් එපා කියලා. නමුත් හුස්මක මුල අග දැකලා ඒ ඇතුළත ගන්න හුස්මයි පිටත යන හුස්මයි අතර තියෙන හිස්තැන බලන්න නම් හිත ඇතුළට ගන්න වෙනවා කියන එක මට තියෙන ප්‍රශ්නය ස්වාමීස. ගෞරවයෙන් සමා වෙන්න මේ ප්‍රශ්නය අහනවට මට
ඇතුළට ගන්න වෙනවා කියන්නේ දැන් අපි කියමු දැන් හුස්ම හරියකම දැනෙන විදිය කියමු බලන්න, හුස්ම ඇතුළට එනවා දැනෙන්නේ කොතනද, පිටට එනවා දැනෙන්නේ කොතනද කියලා කිව්වොත්
ස්වාමීස, නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළට එනවා දැනෙනවා පිට එනවා දැනෙනවා, ඒක එතකොට
දෙකම දැනෙන්නේ එකම තැන. හරි, එයාට ගැප් එක තියෙන්නේ කොහොමද එතකොට?
එතකොට සාමාන්‍යයෙන් එතකොට හුස්ම ඇතුළට ගිහිල්ලා පිටත එන එක අතර හිස්තන දැනෙන්නේ ඇතුළට. ඇතුළේ
ඇතුළෙන් කියන්නේ නහය ගනේ වෙන කොහේරි
නෑ, නහයක නහය ඇතුළේ. ඒ කියන්නේ ඇතුළේ නහය ඇතුළ වෙන නාසිකාග්‍රය තුල නෙමේ, නාසිකාග්‍රය එළිය තැන නෙමේ, ඇතුළේ ඇතුළේ තැනෙන් තමයි දැනෙන්නේ.
ඔව් හරි, ඒ කියන්නේ නහයම තියෙන තැන පොඩ්ඩක් වෙනස් වෙලා වගේ එකක් තවන්නේ කියන්නේ නේද?
එහෙමයි ස්වාමීස.
ඔව් ඒ එහෙම අර ඒක එක කිට්ටුවක තියෙන ප්‍රශ්නයක් නැහැ. ওই දැන් අර හුලං රැල්ලත් එක ඇතුළට යන්න එපා කියලා කියන්නේ. දැන් හුලං රැල්ල දැනෙනෝනේ නහය ඉඳලා උගුර, පපුව, බඩ එහෙම දිගට ලොකු දිගක් දැනෙනෝනේ.
එහෙමයි
එහෙමයි. ඒකට තමයි කියන්නේ හුලං රැල්ලත් එක ඇතුළට යන්න එපා එළියට යන්න එපා කියලා එක තැනකින් කියන්නේ. ඔය නහය ආශ්‍රය කරගෙන නේ දැන් මෑණියෝ බලන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔය ඒතර නහය ආශ්‍රය කරගෙන කියන්නේ පොඩි පොඩි තැනකට පොඩි පොඩි ඒරියා එකකට හිත කොටු කරගෙන තියෙනවනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔය එතකොට ඒක අර හුස්ම රැල්ලත් එක දිගට යෑමක් නෙවෙයි, පස්සෙන් යෑමක් නෙවෙයි, එක එක තැනක තමයි. ඕකත් ටික ටික බලන්න පුළුවන් නම් තව එක චූටි පොයින්ට් එකට පොයින්ට් කරගන්න පුළුවන්ද කියලා බැලුවත් ඒක කමක් නැහැ. තව තව කොටු කරගන්න.
ගෞරවයෙන් සතුටි ස්වාමීන්ස, තේරුණා මට ස්වාමීන්ස.
ඔව් අර අරකේ ලොකුවට යන්න එපා කියන්නේ මේ නහයගේ ඉඳලා බඩටම යනකම් යන්න, ඒ කතාව තමයි.
එහෙම
නැතුව ওই වගේ පොඩි තැනක් කියන ප්‍රශ්නයක් නැහැ. තවත් පොයින්ට් කරගන්න පුළුවන් නම් ඊටත් හොඳයි.
එහෙමයි ස්වාමීන්ස, එහෙමයි.
සමන්තා, දැන් ඔයාට ඔයාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, තිරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, දැන් මම මේ සක්මන මට පුරුදු වෙලාම තියෙන ස්වාමීන් වහන්ස, මේ හැරීම් ගැන දැනුමක් ඇත්තෙම නැහැ. දැන් මේ සක්මන පටන් ගත්තාම මේ පාද පොළොට ස්පර්ශ වෙන එක ගැන තමයි සතිය දිගින් දිගටම තිබිලා තියෙන්නේ. එතකොට දැන් මේ එක මම දැන්
අවුලක් නෑ කියලා කියන්නේ.
ඒ කියන්නේ සමහරවිට සමහර හැරෙන ගැන දැන් අපි සක්මනේ ගිහිල්ලා හැරෙනකොට නතර වෙලා හැරෙන එක ගැන අවබෝධය ගැන එච්චර ඇවිල්ලාම නෑ. පාද ගැනම පාද පොළොට තිබෙන විදිහ ගැනම තමයි මේ හිත යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ ඒක ප්‍රශ්නයක්ද ස්වාමීන් වහන්සේ කියලා මම ගුවාට ඒක දැනගන්න.
හැරෙන තැන පාද පොළවේ නෙවෙයි අහසේ දින්ද හැරෙන්නේ.
නෑ සෝ නෑ ස්වාමීන් වහන්සේ, දැන් පාද දැන් පාද බිම තැබෙන විදිහ ගැන මට හොඳ අවබෝධය එනවා. නමුත් ඒ සමහරක්තර මේ
හැරෙන තැනත් බිම පාද බිම වැදිලා නේ තියෙන්නේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් හැරෙනකොට මම මේ හැරුණා කියලා මට විසරමක් කරලාට කල්පනාව නෑ. නමුත් මම හැරිලා තියෙනවා මේ පාද ගැන තමයි.
හැරෙන දැන් මම හැරිලා තියෙන්නේ අපි සංකල්පයක් නේ. ඔන්න දකුණට හැරුණා, වමට හැරුණා, ඔය දකුණ වම කියන්නේ සංකල්පනේ අපි සම්මත කරගත්තානේ. හැරුණා කියන්නේ සංකල්පයක් නේ. ඒක පැත්තකින් බැලුවම දැන් පාද බිම වදිනවා දැනෙනවා. ඔන්න මට පාද බිම වදිනකොට තද ගතියක් දැනෙනවා. බිම හැප්පෙනවා දැනෙනවා. රස්නේ දැනෙනවා. සීතල දැනෙනවා. දැනෙන විදිය අන්න ඒ විස්තරය දැනුණා නම් ඒ හරිනාද නැද්ද මොකක්වත් වැඩක් නැහැ. මේ වෙලාවේ
එහෙමයි
දැනෙන්න
තමයි.
ඕනේ අඩිපතුලට දැනෙන්නේ මොකක්ද එච්චර.
එහෙමයි එහෙමයි තමයි සර්.
ඒ හැරුණා කියලා කියන්නේත් අපි උඩ දැන් එක උඩ හදාගත්ත දෙයක් නේ. දැන් මහත්තයාට පේන විදිය වෙනස් වෙනවා, ඊළාට හැරෙන මේ ඇඟේ බර වෙනස් වෙනවා. ඔන්න ඒව දැනෙන දැනීම් උඩ එකතු කරගෙන අපි කියනවානේ හැරුණා කියලා. එහෙම නැත්නම් යටිපතුලේ දැනෙන දැනීම් එකතු කරලා අපි කියනවානේ මම කෙලින් යනවා කියලා. අපේ මේ ඇඟෙන් ඇහෙන් කණෙන් නහයෙන් දිවෙන් ඇඟෙන් ගන්න සිග්නල් ටික එකතු කරගෙන තමයි මොකද මම දැන් කෙලින් යනවා දැන් මම හැරෙනවා කියන්නේ ඕවා හදාගන්නෙත් ඒ මේ වයින් සිග්නල් ටික එකතු කරලානේ. ඒකට මේක සිග්නල් ටික එකතු කරලා හදාගත්ත උඩ සංකල්පයට වඩා මේ යටපතුල දැනෙන එක ඉන්නවා කියන්නේ අපි හොඳටම බිම මට්ටමේ ඉන්නේ මහ පොළොව පය ගහලා ඉන්නේ. අන්න ඒක තමයි වැදගත්ම දේ තියෙන්නේ. අර හැරුණා කියන එකට නම් කරන්නවත් ඊට වඩා හොඳයි හොඳම වැඩේ මේ හැරෙන වෙලාවේදී දැනෙන හැටි බලන්න. එක කකුලකට වැඩියෙන් බර දැනෙනවා අනික කකුලට බර අඩුවෙන් දැනෙනවා. එහෙම නැත්නම් දැන් දණ හිස්වල එහෙම දැනෙන විදිය වෙනස් වෙනවා. එක කෙලින් යනකොට දැනෙන විදියට වඩා ওই වෙලාවේ දැනෙන විදිය සම්පූර්ණ වෙනස්නේ. අන්න ඒ දැනෙන විදිය ටික බල බල ගියා නම් එච්චරයි. ඒ වගේම දැන් හැරෙන තැනත් නැවතිලාම ආයෙත් එන්න ඕනේ යන වේගෙම ඒ ෆ්ලෝ එක කඩා ගන්න නැතුව ඒ ගානටම හැදලා ඉන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා හොඳයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ඔව් ස්වාමීන් වහන්සේ දැන් මේ මම දැන් මේ 4 වෙනි අවුරුද්ද මේ එතකොට මේ මේ පරියන්ක වලට සක්මන්ටයි පුරුදු වෙලා තියෙන. නමුත් දැන් මේ දැන් ඔය කමඨාන් වාර්තා වලට ස්වාමීන් වහන්සේ මාත් බොහොම උනන්දුවෙන් සමන් දෙනවා. කමඨාන් ලීලා තීම වාර්තා නමුත් ඔය මට ඔය දැන් ඔය අනිත් ගොඩක් කමඩ වාතාවල කියන තත්ත්ව වලට මම කවදාවත් මේ අධ්‍යකලත් නැහැ මොන දීලත් නැහැ. ඔය කියන්නේ ඔය හිස් තැනට ගියා කියනවා මම කිසිම දෙයක් දැනෙන්නේ නැතුව ගියා කියලා කියනවා. එහෙම එකක් මම දරලා නැහැ. මම ස්වාමීන් වහන්සේ දැන් පරියංගක වඩනොත් මාත් පැය දෙක පැය උනන්දු වෙලා කරලා තිනවා. මට දැනුන එකම දේ මම හුස්මේ ඉන්නවා කියන මට හොඳටම තේරෙනවා. ඊට පස්සේ ආපහු මගේ හිත පිට යන වෙලාවට මට තේරෙනවා පිට ගියා කියලා තේරෙනවා. ඒ ඇරෙන්න වේදනාවට තමයි මම මෝල් දීලා තියෙන්නේ. ඉතින් මම වේදනාව ආවම ඒ ගැන හිතනවා. ආයි වේදනාව පොඩක් අඩුනොත් ආයි හුස්මට යනවා. එතනින් එහා දෙයකට මම හිතේ මේ අත්දැකල මොනවත් නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒ ගැන තුවාසයකින් දැනගන්න කැමතියි.
මොකද දැනගන්න?
මම ආනේ ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් මම ඔබ වහන්සේලා කියන දේ 100%ම පිළිගන්නවා. ඒ කිසිම තර්කයක් නැහැ. නමුත් දැන් මේ වාර්තා වල කියන මම පොකුණු දැක්කා සමහර අය කියන මම මේ වාහතර කියාවද දැන් මම කවදාවත් ඒ වගේ එකකට මූණ දීලා නැතිඳ මම මට හරි පුදුමයි මේ මෙහෙ මේකුත් වෙනවද කියලා. දැන් හිත් තැනකට ගියා කියනවා මට මම මෙතන ඉන්නවද කියලා මම දන්නේ නැ කියන අයත් ඉන්නවා. නමුත් මට නම් එහෙම එකක් නැහැ ස්වාමීනි. මම හොඳට දන්නවා මම මේ ඉඳගෙන ඉන්නේ සහ මේ හුස්ම ගැනයි. ඒ සමතරව මේ හිත පිට ගියාම තේරෙන ඔන්න කොයි හරි අතීතෙ ගියා කියලා මම ආපහු හිත අරගෙන එනවා. එරෙන්න මේ වෙන මොකුත් අත්දැකීමක් නැහැ ස්වාමීනි. අහස මේ අවුරුදු 4 වෙනි අවුරුද්දේ මේ මූණ දෙන්නේ. ඉතින් මට හිතෙනවා මේගොල්ලෝ මේ බොරු කියනවාද කියලා. අනිත් කමට වාතල මම ඒ අගෞරව කරනවා නෙමෙයි. මට දැනුන්නේ නැති නිසා මම ඒක පිළිගන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේලා ඒ කියන්නේ දැන් කියනෝනේ ඔන්න මෙහෙම ගියාම මෙහෙම කරන්න කියලා. නමුත් මට එහෙම ඔය කියන දැන් ඔය මගේම යනවා මම. ඔය කියන සයින් බෝඩ් මට හම් වෙලා නැහැ ස්වාමීනි. එකම විදිහ අත්දැකීමකට තමයි මම මූණ දෙන්නේ. ඉතින් මම කරුණාවෙන් අහනවා ඔබ වහන්සේලාගෙන් මම වැරදි පාරක දැන් නැත්තම් මේ යන පාර මේ විදිහටම කරගෙන යනවද කියලා.
හරි දැන් මහත්තයාට තේරෙනවා. දැන් අනුන්ගේ කුණු කොටවල් හොයන්න යන්න එපා. දැන් මේ මිනිස්සු ඔය එක එක දැන් පොකුණු දැක්කා අර මේවා දැක්කා නේ. ඒවන කොහොමද තුන් අ르ප. ඒ වගේන කොහොමද දැන් දැන්. එහෙම නැත්නම් දැන් අපි කිව්ව දැන් නොදැනෙන තැනකට ගියා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක ආවේ නැහැ කියලා ඒක කිසිම ප්‍රශ්නයක් නැද්ද? මහත්තයා දන්නවනේ ඔන්න මට මේ වෙලාවේ හුස්ම දැනෙනවා. මේ වෙලාවේ මගේ හිත පිට ගිහිල්ලා. ওই දෙක දන්නෝ නම් ඊයේක 100%ක්ම හොඳයි කියලා හිතාගන්න. ඊට එහා දේවල් වැඩක් නැහැ. වේදනාවක් එනකොට වේදනාව දැනෙනවා. හුස්ම දැනෙනකොට හුස්ම දැනෙනවා. ඒ දෙකට නේද හිත පිට ගියා නම් හිත පිට ගියපෝ දන්නෝ. ඔච්චර තමයි. දැන් ඔබ කරගෙන යනකොට සමහර කෙනෙකුට මේකට වඩා හිත ලීද වෙලා කියලා නොදැන තැනකට යන්න පුළුවන්. හැබැයි ඒකත් තව එකක් විතරයි. ඒක එන්නම ඕන කියලා නෑ. මෙන්න මේ දැන් දැනෙන දේවල් තියෙනවනේ මාතර. ඔන්නේ දැනෙන දේ මේකේ ලෝකේ ස්වභාවයේ ස්ථිරව තියෙනවද? මේකේ සැපක් තියෙනවද? මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේකේ මමෙක් ඉන්නවද? ඔන්නේ විස්තර දැනෙනව නම් ඔයිට හා මොකක්වත් ඕනේ නැහැ.
එහෙමයි
ස්වාමීනි. මේ යන පොළේ පය ගහලද මහත්ය දැනෙන මට මේම දැනෙනවා කියලා. ඊට හා මොකුත් බලන්න ඕනේ දැන් අරයට දැනිච්ච එක හරහා මට දැනෙන්න ඕනද? ඒ මොකක්ද ඕනේ? දැන් බැලුවා, දැන් බුද්ධ ශාසනය බැලුවොත් ඒ දවස්වල දැන් සරියුත් රහතන් වහන්සේ දන්න දෙයට වඩා සම්පූර්ණ වෙනස් දැනීමක් තමයි මොගලන් රහතන් වහන්සේට තිබුණේ. මහාකාශ්‍යප රහතන් වහන්සේට තිබුණේ ඊටත් වඩා වෙනස් විදියක්. ආනන්ද සාමණේර වහන්සේ යන්නේ වෙනත් මාර්ගයක. එක එක කෙනා යන්නේ එක එක මාර්ගවල. හැමෝම එකම මාර්ගයක යන්න ඕනේ. කොහොම හරි අර කෙක්කෙන් හරි කොක්කෙන් හරි පොල්ලෙන් ගහලා හරි වැඩේ කරගන්න පුළුවන් නම් එච්චරයිනේ.
එහෙමයි සෝනද.
ඊට වඩා දේවල් හරියට මෙහෙම දැනෙනවා මට දැනෙන්නේ නැහැ කියලා ඔයා යන්නේ යන්න ඕනේ. දැන් මහත්තයර තේරෙනවා. දැන් ඔය අවුරුදු හතර තුළ මහත්තයාගේ සතියේ වර්ධනයක් වීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා මහත්තයර තේරෙනවද කියලා. එවත්නම් මහත්තයා එක එක දේවල් වලට මීට කලින් ආස කරපු දේවල් ලොකු වටිනාකමක් දීපු ඒවා වලට තියෙන දැන් වටිනාකම ඊට වඩා මේ මාර්ගයට තියෙන යොමු වීම වෙනස් වෙලා තියෙනවද කියලා අන්න ඒවා දිහා බලන්න. Tamanta sarabeka. ඊයේ මම හිටපු තැනට වඩා අද මම ඉන්නේ කොතනද කියලා බැලුවා නම් එච්චරයි. අනිත් අය කොහොමද යන්නේ? ඒගොල්ලෝ ඔලුවෙන් යන්නේ කකුල් දෙකෙන් යන්නේ කියන එක බලලා වැඩක් නැහැ. මහත්තයා දන්නවනම් මහත්තයා යන්නේ පයින් කියලා. මඩ පොලේ පය ගැ වැටෙනවා දැනෙනවා කිව්වා නම් එච්චරයි. ඊට එහා දෙයක් වන්නේ
නැහැ. එහෙමයි. පැහැදිලි ස්වාමීනාථ. පැහැදිලි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීනාථ. පැහැදිලි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනාථ.
එහෙමයි ස්වාමීනාථ. වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහලා නැති නිසා මම දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නෙට මටත් තිබුණ නිසා මම දැන් පොඩ්ඩක් මේ කියන්නේ මේ මගෙත් ඇත්තටම මුල් කාලයේදී ওই විදියටම තමයි දිගටම තිබුණේ. හැබැයි අර නොදැනෙන තත්වයක් එන්න අවුරුදු 7කටත් වැඩිය ගියා ස්වාමින් වහන්සේ. ඉතින්
නොදැනෙන තත්ත්වය ආවයි කියලා ඒකෙත් ඇති දෙයක් නැහැ.
හතක්
විතර ගියා. ඔය හතක් නෙවෙයි අවුරුදු 14න් හරි නැති වුණත් කමක් නැහැ කියලා මම කියන්නේ. ඒක දැන් මම කියන්නේ මම දන්නේ නැහැ මේක මමත් හරියටම මේක ගිහිල්ලා 100% ඉවර කළා නෙවෙයිනේ මම කියන්නේ මට තේරෙන විදිහට. දැන් ඕකම දැන් අපි යන චූල සූත්‍රයේදී ওই වගේ කතාවක් අහනවා. දැන් ලෝකේ ප්‍රශ්න අමතක කරලා ආරණ්‍යකට එනවා. ඒතකොට ලෝකේ ප්‍රශ්න වලින් ශුන්‍යයි. ඊළාට ආරණ්‍ය ප්‍රශ්න අමතක කරලා ඇඟට හිත දානවා. එතකොට ආරණ්‍ය ප්‍රශ්න වලින් ශුන්‍යයි. ඊළාට නහය අඟට හිත දානවා. එහෙම එහෙම පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන හැමම අර ටික ටික ශුන්‍ය කරගෙන ඇවිල්ලා අවසානයේ නේව සංඥා නා සංඥායතනයට. එතකොට මොකක්වත් දැනෙන්නෙත් නැති තත්ත්වයට ඉන්න ඕනේ. එතෙන්ට ආවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආන බුදුරජාණන් වහන්සේගෙන් හරි මෙතෙන්ට ආවනම් මෙතනින් එහාට මෙතනින් ආපු අය අනිවාර්යයෙන්ම රහත් වෙනවාද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කියන එතෙන්ට ගියපු අය රහත් වෙන්නේ නැහැ කියලා. හැමෝම එතෙන්ට ගියපු හැමෝම රහත් වෙනවා කියලා කිසිම මේක ගැරන්ටියක් නැහැ. ඒ වගේම තමයි නොදැනෙන තැනට ගියා කියලා ඒක හොඳයි කියලා කියන්න බෑ. එතන ඉඳලත් මේකේ අතහසභාවය බලන්න ඕනේ. මෙතන මම එක්ක ඉන්නවාද කියලා නොදැනෙන තැනත් 100%ක්ම සක්කාය දිට්ඨිය තියෙනවා. නොදැනෙන තැනත් 100%ක්ම මම ඉන්නවා. දැනට තැනට සාපේ වගේම තමයි නොදැනෙන තැනත්. තවත් එකක් විතරයි. තන නොදැනෙන තැනට යන්නම ඕන. එතෙන්ට ගිහිල්ලා තමයි මේක සක්කාය දිට්ඨිය කඩන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. දැනෙන තැන ඉඳලා එහෙම නැත්නම් දැන් අපි කියන විදිහට පළවෙනි ධානයේ ඉඳලා හරවන්න පුළුවන් විපස්සනාවට. ඒතොර දැනෙන තැනනේ ඉන්නේ 100%ක්. එතන ඉඳලා විපස්සනාවට හරහා එතනින් රහත් වෙන්න පුළුවන්. දෙවෙනි ධානයේ ඉඳලා විපස්සනාවට හරහා හරවලා රහත් වෙන්න පුළුවන්. තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයටත් ඒ වගේ තැන්වලදී නොදැනෙන තැනට යන්නේ ඉස්සෙල්ලා මේ ලෝකයේ රූපවල ඉඳගෙන විපස්සනාවට හරවලා රහත් වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඉස්සරහට ගිහිල්ලා ඔය අරූප පැත්තට ගිහිල්ලා එතනත් විපස්සනාවට හැරෙව්වත් විතරක් මේ අරහත් වෙන්න පුළුවන්. නැත්නම් ආයෙත් පල්ලෙහාටම තැනට එන්නේ. එතන නොදැනෙන තැනට යන්න මොඩ මේක අවුරුදු 7කින් එන්නේ අවුරුදු 14කින් එන්නේ එහෙම එකක් ඇත්තේ නැහැ. මේ මොකක්වත්ම නැතුව දැනෙන තැන ඉඳගෙනම මේක විපස්සනා කරන්න මේක යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ දැනෙන එකේ අනිත්‍යතාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය විස්තර බලන්න. නොදැනෙන තැනට ගිහිල්ලා බලන්න තියෙන අන්නේ නොදැනෙන තැනත් අනිත්‍යතාවයක් තියෙනවාද? මේක මට ඕන විදිහට ඕන ඕන විදිහට ලබා ගන්න පුළුවන්ද? මේක හේතුන්ගෙන් සපයාගත් එකක් නේද? මෙතන ඉන්නකොටත් මේක සපයා ගන්න මහන්සි වෙන්න ඕන නම් මෙතන දුකක් තියෙනව නේද? මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න බැරි නිසා මෙතන අනාත්මයක් තියෙන නේද කියලා නොදැනෙන තැනත් මේ විස්තර බලන තමයි නොදැනෙන තැනත් අතාරින්න ඕනේ. ඒතර දැන් දැනෙන තැන අතාරිනෝ වගේම නොදැනෙන තැනත් අතහැරියොත් තමයි මෙතනින් එහාට යන්න පුළුවන්. ඒක නිසා නොදැනෙන තැනට ගිහිල්ලාම තමයි මේක කරගන්න පුළුවන්. ඒක නැතුව බෑ කියලා එහෙම එකක් නැත්තේ නෑ. එහෙම එකක් කියලා තියෙනවා ත්‍රිපිටකයේ කවුරු හරි මම දන්න තරමින් ත්‍රිපිටකේ හරි කොහේ හරි අටුවාවක හරි ටීකාවක හරි කොහේ හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලාත් මං ඉල්ලනවා. මම දන්න තරමින් නම් එහෙම එකක් ඇත්තේ නෑ. දැනෙන තැන ඉඳලා මේ ගමන කෙළවරට යන්න පුළුවන්. ඒකට අර නිකන් අර හැමෝම දැන් කියනෝනේ මෙන්න මෙහෙම නොදැනෙන තැනට ගියා විනාඩි 5න් මෙහෙම ගියා. ඔය කියන එකෙන් වැඩි දෙනෙක් සමාජෙ නින්ද ගිහිල්ලා වෙනත් පුළුවන්. ඒ හොඳට දැනෙනවා දැන් පොල්ලෙන් ගහලා වගේ දැනෙනෝනේ දැනෙන තැන. ඒ තැන ඉඳලත් මේ ගමන යන්නත් පුළුවන්.
මේ කොහොමත්ම පින් ස්වාමීන් වහන්ස මේ පැහැදිලි වුණා. මේ අර ගොඩක් අර මේක හෙමින් තමයි අර ඇවෙන්නේ කියලා තමයි මට මට
තේරෙන්නේ. හෙමින් යවෙන්නේ සමහර තියෙනවා ගොඩක් අය මම දැකලා තියෙන කාලයක් යනකොට අර වීර්ය ටික ටික අඩු වෙනවා. දැන් මේක තමන්ගේ දෙයක් බවට පත් වෙලානේ. වීර්ය අඩු වෙනකොට සමහරව අර තීන මිද්දේ නිදිමත පැත්තටත් යනවා. ඒ ඊළාට ඒක කියනවා නොදැන්න තැන කියලා. එහෙම කියන අය ගොඩක් මම දැකලා තියෙනවා.
එහෙමයි. එහෙමයි ගොඩක්.
එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අර මුලදී අපිට මේක දැන් පාරයන්කයක් සක්මනක් කරනකොට මුලදී අපිට එක එක විස්තර ලැබෙනවනේ. මේක ඉදිරියට යෑමක් හොදට පේනවනේ. හැබැයි මේක කාලයක් අවුරුදු ගාණක් කරගෙන යනකොට එකම තැන වගේ තමයි ඉන්නව පේන්නේ. ඒකට අර වීර්යය ගොඩක් අඩුයි. දන්නව ඉඳගත්තට පස්සේ ටක් ගාලා මෙතෙන් මේ හුස්මට හිත තියන්න පුළුවන් කියලා හොඳට දන්නවා. ඒ දැනීමත් එක්ක වීර්යය ගොඩක් පල්ලෙහාට බහිනවා. වීර්යය පල්ලෙහාට බැස්සට පස්සේ දන්නෙම නැතුව අර මේ තීන මිද්‍ය පැත්තට යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒතර ගොඩක් අය නොදැනෙන තැනට ගියා කියලා කිව්වට ගොඩක් වෙලාවට ওই අතරේ නිින්ද කියන එකත් ඒකම එනවා. දැන් ඒ ගැනත් හොඳට පරිස්සම් වෙන්න ඕනේ.
මයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා හොඳටම. තවත් ප්‍රශ්න නැහැ වගේ කියලා තමයි හිතින්නේ. එහෙමනම් නදීප් මම ඔබට බාර දෙනවා.
ඔබත් පින් ඉන්ද්‍රානන්ද ඉතාම හොඳ ප්‍රශ්න සහභාගී වෙච්චාගේ සහභාගීත්වය ඉතාම හොඳයි. හොඳ ප්‍රශ්න ඇහුවා. ඒක අන් අයටත් ගොඩක් උපකාර වෙනවා. ඒ තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම අන් අයගේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාගෙන් මිලා සිටින්නේ වැඩසටහනට සම්බන්ධ වෙලා එම ගැටලු විසඳා ගන්න සුපුරුදු ලෙස වැඩසටහන සමාප්ත කිරීමට අපි සූදානම් වෙන්නේ දැන්. ඒ සඳහා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට බන්දුළු මාමා සම්බන්ධ වෙලා ඉන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම බන්දුළු මාමට පාර දෙනවා
පුණ්‍යානුමෝදනාව. අවසරයි ස්වාමීන් වහන්සේ අද දින පුණ්‍යානුමෝදනාව කිරීමට. අද දින ගෞරවනීය සරණ ස්වාමීන් වහන්සේත් ධම්මගුප්ප ස්වාමීන් වහන්සේත් අපිට තාම වටනා ධර්ම කරුණු සතිමත් බව පුරුදු කිරීමට කාරණ රාශියක් ඉදිරිපත් කරලා ලොකු අනුග්‍රහයක් අපිට දැක්වුවා. ඉතින් උන්වහන්සේලා දෙනමටම මේ ලබාගත් සීලම පින් උන්වහන්සේලාගේ කරගෙන යන ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කිරීමක් අපි කරනවා මේ වැඩසටහනට අනුග්‍රහ දක්වන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ලොකු මීතිරි කරන ස්වාමීන් වහන්සේලා විශාල උපකාර කරන උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවයත් ඒ වගේම අප සියල්ලන්ටම මෙම කරගෙන එනව වැඩ පිළිවෙල ශක්තිමත් කරගෙන යාමට ධෛර්ය ලැබේවා. මේ සඳහා යම් කොටසක් නොපෙනෙන කොටසක් උදව් උපකාර කරනවා නම් ඒ ඇයටත් ඒ වගේ අපි ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කියමු. එතාචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ආකාසත්තා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්කන්තු බුද්ධ දේශනන් පාසට්ටාජ බුම්මට්ටා දේවා නාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකම් මේකේ ඥාතින්ද පින්දිම ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ප්‍රාර්ථනා කරතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා සන්නාසේ වන්දනා කිරීමට අවසර
දැයි
ඕකාස වන්දාමි බන්තේ
කේ හවතු
මයාකතා සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනාකතං පුඤ්ඤං මයං දා තබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අච්චයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
කේ හතු
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්තේ
කේ හතු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
හතු නිබ්බාන පච්චය හතු අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මාලද්දං පස්සිතුං වන්ති තුන්වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං තෙරුවන් සරණ වේවා සරණ සර
දෙ තෙරුවන් සරණයි අපි මේ පැත්තෙන් ඉසන් දෙනවා